දෙදහස් දාහත වසරේ එකොළොස්වෙනි මාසේ දහතුන්වෙනිදා ඔස්ට්‍රේලියාවේ රොකැම්ටන් ප්‍රදේශයේ පවත්වනු ලබන භාවනාව පිළිබඳව දේශනාව අපේ පින්වත් කමල් සානුෂා දරුවන් දියණියන් පුතුණුවන් ඒ දෙපළගේ නිවසෙහි විශේෂයි. විශේෂයෙන් ශ්‍රද්ධාව සහ ප්‍රඥාවෙන් යුක්තව දහම්මග ගමන් කිරීම, ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ගම්පියස පළාතෙම පිරිසක් වීම, ඉතින් දැන හඳුන ගැනීම පිළිබඳව බොහොම වටිනවා, බොහොම සන්තෝෂයි. ඒ වගේම එතුමන්ට හිතවත් ඒ වගේම සහයෝගය දක්වන පින්නතුන් පින්නතයන් ඒක රාශි කරගෙන, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සහභාගි වෙන පින්නතුන් පින්නතයන් සහභාගි කරගෙන මේ වැඩසටහන පවත්වන්න බලාපොරොත්තු වෙනවා. බොහොම නිදහස් අවස්ථාවක්, සමස්තයක් වශයෙන් හැමෝටම දේශනා කරන දේශනාවන් වලට අපි ඇහුම්කන් දෙනවා. නමුත් අපිට මේ අවස්ථාව හැකියාව තියෙනවා, සැබවින්ම අපි ළඟ තියෙන පෞද්ගලිකවම තියෙන ස්වභාවයන් වලට උපදේශ ලබා ගන්න. දහසකුත් ජීවිතයේ ප්‍රශ්න තියෙනවා, ඒවා විසඳ ගන්න අපි වෙනම කල්පනා කරන්න ඕන නේද? ස්වාමීන් වහන්සේට විසඳන්න පුළුවන්කම තියෙන්නේ මේ හැම දෙයක්ම නෙමෙයි. ස්වාමීන් වහන්සේට විසඳන්න පුළුවන්කම තිබෙන්නේ මේ නිර්වාණ ප්‍රශ්න නේද? පෞල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඒවා බෑ. කුකරි ප්‍රශ්න, ඒවා බෑ. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේගේ නේද, එතකොට ජ්‍යොතිෂ ප්‍රශ්න, ඒ වගේ ඒවා කරන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගන්න පුළුවන් දේ තමයි අපි ඇවිල්ලා තියෙන නිර්වාණ ප්‍රශ්නය විසඳ ගන්න. අපි ගොඩක් කලකට අපි බෞද්ධ පින්නතුන් හිතනවා මේ හැම ප්‍රශ්නයක්ම හාමුදුරුවෝ දන්නෝ, ඒවට හැම උත්තරයක්ම හාමුදුරුවෝ ළඟ තියෙනවා කියලා. එහෙමම නෑ පින්නතුනේ. ඒ ඒ ශාස්ත්‍රයන් වලට ඒ ඒ උදවිය ඉන්නේ, ඒකට නෙනේ. හොඳයි, දැන් අපි අවදි කරගන්නේ මෙතන නිර්වාණ ප්‍රශ්න තමයි අපි දුරු කරගන්නේ. ඊළඟට ප්‍රශ්න කිව්වහම තියෙනවා පින්නතුනි, ප්‍රශ්න වැල් පිට වැල් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වල අපි තෝරගන්න ඕන අපිට වඩා වැදගත් වෙන, වඩා ඇත්තෙන්ම අපිට ලියා ගන්න බැරි අපහසුම කාරණයක් වේද, අන්න ඒ දේ ගන්න ඕන. ඒ වගේම තමන්ට විසඳ ගන්න පුළුවන්, තමන් විසඳුමක් ලබා දීලා තියෙන ප්‍රශ්නයක් අහන්න ඕනත් නැහැ. අන්නේ ආකාරයට කල්පනා කරගෙන තමන්ගේ නිර්වාණ ප්‍රශ්න විසඳ ගන්න හොඳ අවස්ථාවක්. නිර්වාණය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම අපි වචනේ තේරුම දැනගෙන ඉන්න ඕන. නිර්වාණය කිව්වහම බෞද්ධයන්ගේ හිතේ මොනවා හරි සංකල්ප ටිකක් තියෙනවා. අපි මේ සදාකාලික උපදින්න ඇති අවස්ථාව. එමත් නැත්තම් මේ අමුතු දෙයක්, අමුතු සංකල්පයක් තියෙනවා ගොඩාක් වෙලාවට. ඉතින් නිර්වාණය කියලා කියන්නේ අපේ මේ හිත හැමතිස්සෙම නොයෙකුත් දේවල් වල මේ තදින් උපාදානය වෙලා බැඳිලා ගිහිල්ලා ඒ බැඳී ගියපු දේවල් වලින් වේදනාව විඳිනවා. බැඳීම් කියන එක විද්‍යානුකූලව තිබුණහම යථා අවබෝධයෙන් තිබුණහම ඒ බැඳීම් ලස්සනයි. ඒ බැඳීම් සුන්දරයි. විද්‍යානුකූල නොවුනහම යථාර්ථවාදී නොවුනහම ඒ බැඳීම් හරි කටුකයි. උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්කම තියෙන මේ ස්වාමි භාර්යා බැඳීම. මේක හරි විද්‍යානුකූල වුණාම අපි කපල මහත්තයක මූණ පේන්නේ නැවට. නැත්තම් අර අර දොර හරියට යන්න ගන්න හරිය. එවිට හරි වැදගත්. එමන අපිට මේ ලෝකයේ අවශ්‍යයි මේ සියල්ලටම අවිද්‍යා සහගත පිළිගැනීම නැති කරලා විද්‍යානුකූලව තථාවාදීව එහෙම නැත්නම් තථාකාරීව මේ ලෝකේ කොහොමද අපි පිළිගන්නේ කියන කාරණේ. ඒකෙන් අපිට යහපතක් ඇති වෙනවා, අපේ මනසට යහපතක් ඇති වෙනවා, අපේ රටට ලෝකයටත් ඒක යහපත බෙදී යනවා. මෙන්න මේ හඳුනා ගැනීම සිද්ධ කිරීම තුළින් ඉතින් ගොඩාක් දෙනෙක් අතහරින්න කියන වචනය නිවන් දකින්න නම් කරන්න තියෙන්නේ අතහරින්න කියලා. එහෙමනේ. වඩා දෙනෙක් ඉගෙන ගන්න එහෙම. ඊළඟට අතහැරීම කියන එක මේ පොදුන් මනස දන්නේ නැහැ. පොදුවේ ඉන්න පුතග්ජනය මේ අතහැරීම කියන එක දන්නේ නැහැ. ඔවුන් දන්නවා. හැබැයි ඒක අතහැරීම නෙමෙයි. ඔවුන් දන්නේ අතහැරීම කියලා ගැටෙන්නේ ඒ දෙයත් එක්ක. තේරුණානේ. ඔවුන් දන්නේ ගැටෙන්න, ද්වේෂ කරන්න, නිග්‍රහ කරන්න. ඒකනේ අපි ආයත ගොඩක් දේවල් මේ ධනය සැපය ඇලර්ජි වෙලා තියෙන ලංකාවේ හැරි විශේෂයි. ඒගොල්ලෝ හිතනවා මේවා මේ සැප සම්පත් ලස්සනට ඉඳීම, පිරිසුදු වෙඳීම, දියුණු වීම, සංවර්ධනය වීම, ඉතුරු කිරීම වගේ දේවල් කියන්නේ ඒවා මේ බුද්ධාගමට විරුද්ධ වැඩ කියනාගේ බොහෝ දෙනෙකුට නෙමෙයි ටික දෙනෙකුට සංකල්පයක් ඇති. ඒක ඇති වෙලා තියෙන්නේ එයා ඉගෙන ගත්තේ අතහැරීම කියලා ගැටීම. ඒ නිසා ගැටීම එහෙම නෙමෙයි කොයි වෙලාවකවත් අතහැරීම කියන්නේ. අත්හරින්න කියලා කියපු ගමන් මේගොල්ලෝ හැම දෙයක් එක්කම පිළිකුල් කරන්න ඉගෙන ගත්තා, නිග්‍රහ කරන්න ඉගෙන ගත්තා, ප්‍රතික්ෂේප කරන්න ඉගෙන ගත්තා, ඒවයින් ඈත් වෙන්න උත්සාහ කළා. ඒකෙන් Tamanට සහනය නැති වෙලා ගියා. එතකොට අතහැරීම කියන්නේ මොකද්ද? නිවන් දකින්නට තියෙන අතහැරීමේ ක්‍රමය. හරි පුදුමයි ඒක. අපි අතහරින්න ඕන බාණ්ඩ නෙමෙයි නතුනේ. බාණ්ඩ නෙමෙයි අතහරින්න ඕන. ඈ බාණ්ඩ කියලා වචනෙන් අදහස් වෙන්නේ අපි වස්තු වශයෙන් තියෙන බාණ්ඩ වශයෙන් තියෙන චලනය වෙන චලනය නොවන ඔය වටිනාකමක් තියෙන හැමදේම බහන්න වස්තු හැටියට ගන්න පුළුවන්. ඒකට බහන්න නෙමෙයි අත්හරින තියෙන මේ බාණ්ඩ කෙරෙහි තියෙන අවිද්‍යාව. තේරුණානේ? අවිද්‍යාව විසින්, තෘෂ්ණාව විසින්, තණ්හාව විසින්, අනවබෝධය විසින් ඒක ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවය තියෙනවා. ඒකේ අත අවබෝධය කරනකොට ඒක අත්හැරෙනවා. දැන් මැජික් එකකට අපි රැවටෙනවා. මැජික් එකක රැවටිලා පුදුම වෙනවා. හැබැයි මැජික් එක කරන්නේ කොහොමද කියලා දැනගත්ත ගමන් පුදුමේ නැතුව යනවනේ. අනේ ඒ වගේ තමයි. මේ ජීවිතේ යම් රැවටීමක් තියෙන එකයි අවිද්‍යාපච්චය සංඛාරය. ඒ නිසා මහණෙනි මායාවක් කියලා මතක් කරන්නේ ඒකයි. මායාවක් තියෙන මේ විඥානේ මායාව. ඒ මායාව අපි අවබෝධ කරගන්නකොටම අපේ හිත නිදහස් වෙනවා. අපේ හිත මොනතරම් අතහැරීමක් කරනවද කියනවනම් හරියට ඔබ මේ අත්දැකීම ලැබලා ඇති. ඒකයි මේ උදාහරණේ ගේන්නේ. ටීවී එක ඉස්සරහා ජීවිතේ එක දවසක් හරි නතර ටිකක් පතක් තියාගෙන බලාගෙන ඉඳලා ඇති. දැන් කෝටියක දෙකක තුනක බලාපොරොත්තුකුත් එක්ක පුටුවේ වාඩි වෙලා බැලන්ස් එකේ ඉන්නවා. ඉඳලා බලාගෙන ඉද්දී එක අකුරක්වත් එක නොම්බරයක්වත් නැහැ. ඒ වෙච්ච අවස්ථාවේදී දැන් මොකද වෙන්නේ? අර බලාපොරොත්තු අර ප්‍රාර්ථනා සියල්ල මහක දාලා ඒක ඉතාම ලේසියෙන් ඉරලා කුණුවක් කියලා දානවා. කවුරු හරි ඉල්ලුවොත් ටිකට් එක දැන් දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ගන්න කියලා දාලා යන්නත් පුළුවන්. මොකද්ද උනේ? යථාර්ථය දැක්ක දිනුමක් නැහැ කියලා. මොකද යථාර්ථය දිනුමක් නැහැ, වටිනකමක් නැහැ, වැලියු එකක් නැහැ මේකේ දැන්. ඒ කියන්නේ දැන් රුපියල් 10කට ගත්ත මේ ටිකට් එක දැන් මට විකුණන්න පුළුවන් ද රුපියල් 5කට? රුපියල් කරවත් දැන් මේ ටිකට් එක දෙන්නත් බෑ. හැබැයි නිකම්වත් නම්බර දෙන්නා මේ පුංචි කොල කෑල්ල කෝටියක් වටිනවා. ආන් ඒ වගේ අපි මේ ලෝකෙට වටිනාකමක් දීපේක අතර බුදු පියාණන් වහන්සේ විමසල බලන්න කියලා කියනවා. මේ වටිනාකම ඇත්තක්ද සත්‍යයක්ද? පෙනෙන වටිනාකම ඇත්තක්ද සත්‍යයක්ද? මම කියලා හැඟෙන දෙයක් තියෙනවා ඇත්තක්ද කියලා බලන්න. මගේ කියලා හැඟෙන දේවල් තියෙනවා ඇත්තක්ද කියලා බලන්න. සම්මුතියෙන් තියෙන හරිනේ දේවල්. සම්මුතියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් පරමාර්ථය ඇති කරගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම අර ඇබෝජිනස් වගේ ගොල්ලෝ වගේ වෙනවා. ඇබෝජිනස් වගේ වෙනවා නැත්නම් වැද්ද වගේ වෙනවා. මොකද පරමාර්ථය තුළ අපමල් රේණුවක්වත් මේ මේ නූල් පොටක්වත් අල්ලගන්නේ නැහැ. සම්මුතියෙන් අපි ඒ දේවල් තියෙනවා. දැන් සමහර අයට මේ පරමාර්ථය කියපු ගමන් පරමාර්ථයට අපිට එන්න බෑ ආමුදුරුව කියලා කියනවා. අපිට දරුව මල්ලෝ ඉන්නවා, අපිට එනේ අපේ මේ රාජකාරී තියෙනවා, රස්සා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අනවබෝධයේ නිසා සම්මුතිය එහෙම මේ දේවල් තියෙනනේ. ඒක ඔළුවේ ක්‍රියාත්මක වෙන්නේ සම්මුති නීති රටාවක් සහ ප්‍රතිපත්ති සමුදායත. ඒකේ සම්මුතියට බාර දෙනවා එච්චර. ඒක පරමාර්ථයක් කරගන්න පුළුවන් කම නෑ. වුණොත් තැවෙන්න වෙනවා. ගොඩක් අය ඔය සම්මුතිය ලොකු පරමාර්ථයක් කොට අල්ල ගන්න යනවා. එතකොට තැවීම වැඩි, පීඩන වැඩි. සම්මුතිය සම්මුතියක් වශයෙන් අත්හරින්න ඕනේ. ඒ තිබුණා. දැන් පරමාර්ථ වශයෙන් මේ අත්හැරීම සිද්ධ කරනවා. කොහොමද අත්හැරීම සිද්ධ කරන්නේ? එයා අත්හරින්නේ රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් තියෙන මායාව. ඒකට කියනවා පංච උපාදානස්කන්ධේ දුක කොට සලකනවා, අනිත්‍ය කොට සලකනවා, අනාත්ම කොට සලකනවා කියන්නේ අන්න ඒක. දැන් එතකොට රූප කියන්නේ වස්තු නෙමෙයි. වේදනා කියන්නේ වස්තු නෙමෙයි. වස්තුවක් වේදනාව නම් දෙන්නෙකුට එක වගේ වේදනාවක් තියෙනවා. එකම වස්තුවක් නිසා දෙයාකාරයකට වේදනා නැගෙන්නේ වස්තුව තුල වේදනා නැති නිසා. තේරෙනවද? අපි එක පුතෙක් ඉන්නවා කියලා හිතමුකෝ. දරුවේ. ඒ දරුව දිහා බලන්නේ 10 දෙනෙක් 10 ආකාරයකට. දැන් මම බලනවා මගේ දායක මහත්තයා කියලා, අපේ කවල් මහත්තයා දිහා. බිරිඳ බලනවා එයා දිහා, මේ මගේ ස්වාමියා කියලා. මව්පියෝ බලනවා මේ මගේ පුතා කියලා. දැන් ඉතින් වේදනාව නේද? එක එක විදිහේ වේදනාත්මක ස්වරූපද. එතකොට පුජ්‍යලයා ළඟ වේදනාව නැහැ. එයා දරන තනතුර අනුව එයා වේදනා කරගන්නවා. මම පියාණන් පියා තනතුරේ ඉඳගෙන වේදනාව. මම නම් මව තනතුරේ ඉඳගෙන. සහෝදරයා සහෝදරිය ඒ විදිහට වේදනා හට ගන්නවා. පිළිඳට ඒ වගේ නේ. එහෙමනම් අපි මේ මොනවද කරන්නේ? අපි රූප හදා ගන්නවා. වේදනා හදා ගන්නවා, සංඥා හදා ගන්නවා, සංකාර හදා ගන්නවා, විඥාන හදා ගන්නවා. දැන් මේ ධර්මයේ හිමින් අහන්න ඕනේ එක පාට තීරණයක් අරගෙන. ඒකට කියන්නේ සයින්සෝර මුකුත් නැතුව ඉන්න කියලාද? දැන් පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඒක ලස්සනට ඇඳුමක් මහනවා වගේ ධර්මයේ එකතු කරගන්න බලන්න ඕන. එක පාට අපේ අය හරි ඉක්මනට මේ තීරණ ගන්න යනවා. කියන්නේ අපිට මේක තමයි කියන්නේ කියලා. නෑ අපි ඒක පුළුල්ව අපි හඳුන ගන්න ඕනේ. ඒක පාට තීරණ ගන්න හොඳ නෑ. දැන් පොළොව පේන විදිහට තීරණයක් ගත්තොත් අපි පොළොව ෆ්ලැට් කියලා කියයි. නේද? අපි පේන විදිහට නේ ගත්තේ. ආ සිතිජේ ඉර බැහැගෙන යන වෙලාවේ කොහොමද කියලා අහුවොත් ඉරට හැතක්මයි කියයි. සිතිජේ නේද? මොදේට මේ පාට. ඒක පේන විදිහෙන් අපි එක පාට දැන්න විදිහෙන් තීරණ තීන්දුව තීරණ වලට එන්නේ නැහැ. ඒක හොඳ නැහැ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක ධර්මයේ පිළිබඳව මතු පිටින් අපිට පේන සීමාවෙන් ඉක්මන් තීරණ ගන්න එපා. ටිකක් හැමෙන් අහලා අවබෝධ කරගන්න ඕනේ. දැන් ගොඩාක් දෙනෙකුට අවශ්‍යයි මේ නිවන් දකින්න අවශ්‍යයි. දැන් අපේ මෙනු ටිකක් කරලා සාකච්ඡා කරලා මේ සාකච්ඡා කරනකොට තමයි තියෙන්නේ මේ එකම මාර්ගයෙන් ගිහිල්ලා එකම වගේ තැන් වලින් වැරදිලා වෙන පාරවල් වල යනවා. නිරන්තරයෙන්ම මම කියන දේ තමයි මේ GPS උත් තියෙන මාර්ගයේ බෝඩ් දාලා තියෙන නම් ලියලා තියෙන පාරවල් වල ගිහිල්ලත් අපි ආයෙ පාරවල් වරද්ද ගන්නවා. එතකොට බෝඩ් දාලා නම්බර් දාලා නැහැ GPS කළා නැහැ නිවන් මඟ. GPS නැති නිවන් වගේ යද්දි කොහොම වරදීද? ඉතින් GPS එක වගේ උපදේශකයා හැටියට ක්‍රියා කරන්නේ කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රත්වය නිකන් ඇති කරගන්න බෑ. ඒක අවබෝධ කරලා එන්න ඕන. දැන් සාවින්වහන්සේ මේක මේ රාජකාරිය බාරගෙන තියෙන්නේ අවබෝධ කරලා. මේක හරි හොඳ ක්‍රමයක්. මේකට හරි ඉල්ලුමක් තියෙනවා කියලා කාටවත් මේ ජොබ් එක කරන්න බෑ. තේරුණාද? ඒරේ කරන්න බෑ මේ ඉගෙනගෙන. ඒක වාසනාවට පිනට කැපවීමට සසර පිරු පාරමිතාවකට කෙනෙකුට ලැබෙන මහකයක්. හොඳයි මේක අවබෝධ කළා කියන්නේ. අනිත් අයට අවබෝධ කරවන්න කියන්න බෑ මොකට. ඒකත් ඒ සසර පුහුණුවත් එක්ක එන දෙයක්. ප්‍රකාශ කරන්නේ එන දෙයක් ඒක. දැන් කල්යාණ මිත්‍රත්වයේ සපයන පින්තුන් ඒ ගමන යන්න හැමින් සැරේ. දැන් පින්නතුන්ට මා බලාගෙන ඇති හාමුදුරුවෝ මෙන්න මේ 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 කොටස් ටික අපිට එපා කියලා කියාවේ. මෙන්න මේ කොටස් ටික තේරුම් අරගෙන මේක අපිට කරන්න කියාවේ. එහෙම නේද බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි ලෝක ක්‍රමවේදය, ලෝක සම්ප්‍රදාය ඒක. ලෝකේ හැදිලා තියෙන ක්‍රමවේදය ඒක. එපා මේ ටික කරන්න, මේ ටික කරන්න එපා. ඒ අනුශාසනාව රැඳී පවතින්නේ පුජ්‍යලේක හා පුජ්‍යලේක අතර. මේවා කරන්න ඕන දේවල්, මේවා නොකරන්න ඕන දේවල් කියලා මේ ප්‍රකාශයක් සිද්ධ වෙනවා නම් එතන තියෙන්නේ පුජ්‍යලේකු විසින් පුජ්‍යලේකුට ලබා දෙන අනත්, එහෙම නැත්නම් අවවාදයක්, අනුශාසනාවක් මඟ පෙන්වීම. එතකොට දෙපැත්තෙම ඉන්න පුජ්‍යලයෝ දෙන පුජ්‍යලයා ඉන්නෝ, මේක බාර ගන්න පුජ්‍යලයා ඉන්නෝ, ක්‍රියාත්මක කරන පුජ්‍යලයා. අපිට ඊට වැඩිය දහමක් නැද්ද? මේවා කරන්ට එපා, මේක කරන්ට කියලා කියනවට වැඩි දෙයක් ලෝකේ නැද්ද අපිට? හරිලෙසේනේ. තේරුම් ගන්න අමාරු. ඔබ තේරුම් ගන්න නියම රහස ඊ අපි පොඩි කතාවකින් මතු කරගෙන අපි සෑහෙන රසවින්දා. අපි කමල් මහත්තයා සෑහෙන රසවින්දා ඒක මතු කරගන්න. මේක නිවන ඉන්ද්‍රියන් පහෙන් හොයද්දී අහුවෙන්නේ නෑ. ඉන්ද්‍රියන් පහෙන් තොරව බලන්න හැකියාව තියෙන්න ඕන. දැන් බලන්න පහෙන් කොච්චර ඇවුවත් ඔළුව පටලෙනෝ පටලෙනෝ පටලෙනෝ. එයාටම ඉතින් එයාගේ ඔළුව තਿੱත්ත වෙලාම එයා අතහැරගත්තොත් හරි නැත්තම් ඉතින් පැටලෙ පැටලෙ ඉන්න. මොකද නිවන ඇහෙන් දකින්න බෑ, කනෙන් අහන්න බෑ, නාසයෙන් ආග්‍රහණය කරන්න බෑ, දිවෙන් රස බලන්න බෑ, ගතින් ස්පර්ශ කරන්න බෑ. නමුත් මේ කියන බණ ඔක්කොම ටික අපේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයෙන්, ඉන්ද්‍රිය ඥානයෙන්, ඒකට කියන්නේ ලෞකික ඥානය, ඉන්ද්‍රිය ඥානයෙන් මේක තේරුම් ගන්න උසහකරණ කනේ ඉතින්. ඉතින් ඔළුව අවුල් වෙනව මිසක් මේ පරමාර්ථය කොච්චර ඇහුවත් කවදාවත් තර්ක අල්ල ගන්න බෑ. මොකද වැරදි අඩුවෙන් අල්ලන්නේ. ඈ ඈ 10 අඩුව අවශ්‍ය තැනට 5 අඩුවක් 6 අඩුවක් කරගෙන ගිහලා මෙයා කරකවන්න බැලුවට ඕක නට් එක අහු වෙන්නේ නැහැ හරියට. ආන්න ඒ වගේ වෙනවා මේ අපේ පින්නතුන්ට. දැන් මේ 5 අඩුවෙන් අල්ල ගන්න බෑ මේක. පහ ඇරෙන්න වෙන අඩුවක් ගේන්න ගැලපෙන්න. පහෙන් කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. පාදි සම්මුති අවශ්‍ය කරන අධ්‍යාපනය ගොඩනගා ගන්න පුළුවන්. ගොඩනගාගෙන ඒවයින් අපිට ලෞකික පැවැත්මක් ජීවිතයක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට එහා දෙයක් කරන්න බෑ. ඒක සම්මුතියේ මේ කාය ධාතුව සතර මහා භූත ධාතුන්ගේ සම්පිණ්ඩණය. මේ කාය ධාතුව පවත්වා ගන්න පුළුවන්. ශරීර ධාතුව පවත්වා ගන්න පුළුවන්. සතර ධාතුවට අපි හිතුවා ඉතින් මේක තමයි ලෝකේ, මේක තමයි ආත්මේ, මීට වඩා දෙයක් නැහැ ලෝකේ කියලා. ඒ විතරක් නෙවෙයි, මනසට දැනෙන්න පටන් ගත්තා. හුස්ම ගන්නෙ මම, ආහාර ගන්නෙ මම, ජීවත් වෙන්නෙ මම, හදවත ගැහෙන්නේ මගේ. මේ අතද පායද මහරද වැල්ද ඇටද ඇටමිදුළුද මගේ, කෙස් ටිකත් මගේ. කොච්චර දරදඬ වුණාද කියනවා නම් අපි ලෝම ගහ පවා තදින් අල්ලගත්තා. හැරිලා බලනකොට ලෝම ගහක්වත් අපිට අයිතිය නෑ. ලෝම ගහක්වත් අයිතිය සියල්ල අයිති ස්වභාව ධර්මයට. ඇත්ත අනිත්‍යාගම්වල කියන කට්ටියත් මේක හරියට තේරුම් ගන්න, සියල්ල අයිති දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ කිව්වම් මොකද, ස්වභාව ධර්මයේ කිව්වම් මොකද, සක්‍ර දේවේන්ද්‍රය කිව්වම් මොකද, මහා බ්‍රහ්මන් කිව්වම් මොකද, යම් කිසි අනුමර් ආමන්ත්‍රණය කරන නාමය. ඒ අයත් ඒ විදිහට ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා නම් කමක් නැහැ. ඉතින් මේක සමහර අයගේ බුද්ධිය දන්නවා. බෞද්ධය තනිත්‍ය දුක්ඛ අනාත්ම චතුරාර්ය සත්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම බුද්ධිය දන්නවා. දැනගත්තර නොදන්නේ කවුද? නොදන්නේ අපේ සිත. ගැඹුරු සිත අවබෝධයට පත් වෙනවා. හිත ඒක පිළිගන්නවා. දැන් අපි උත්සාහ කරන්නේ මේ හිතට පිළිගන්වන්න ඕන මේක. අවබෝධ කරවන්න. හරියට තාත්තා දන්න දේ පුතාට කියලා දෙනවා වගේ, අවබෝධ කරලා දෙනවා වගේ. අර එක මාවක් ඉන්නවනේ, ඒක පුත්ත මනුරක්කේ කියලා තේනවනේ. එක පුතෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුව රකින්න වගේ පරිස්සමට ඒ ඒගොල්ලෝගේ තියෙන ඔක්කොම ශිල්ප ශාස්ත්‍ර ධනෙ ඔක්කොම දායාද කරන්නේ අර එකම දරුවටනේ. ඒ වගේ අපේ මනසට මේ සියල්ල දායාද කරන්නේ. වෙලා තියෙන්නේ ඒකයි. මම දන්න කාරණාද, මගේ හිත දන්නේ නැහැ ඌක. ඈ තරහ ගන්න හොඳ නැහැ කියලා මම දන්නවා. මගේ හිත දන්නේ. දුක් වෙන්න හොඳ නැහැ කියලා මගේ ඥානෙ දන්නවා. හිත දන්නේ. ලෝභ කරන්න හොඳ නැහැ කියලා මම දන්නවා. මගේ හිත දන්නේ. ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ කියලා මම දන්නවා. මගේ හිත දන්නේ නැහැ. හිතත් දැනගන්න ඕනේ. හිතක් දැනගන්න ඕනේ. හිතක් දැන. හිත අවබෝධ කරවන එක තමයි ලේසි නැත්තේ. හිත මතවාද බාර ගන්නෑනේ. හිත මතවාද ප්‍රත්‍යක්ෂතාවය විතරයි හිත බාරගන්නේ. අපේ මොලේ මතවාද බාරගත්තට හිත මතවාද බාරගන්නේ නැහැ. ලෝක නොයෙකුත් ආගමික සංස්කෘතික නොයෙකුත් විශ්වාස තිබුණත් ඒ ඔක්කොම තියෙන්නේ මොලේ විතරයි. හද සාක්ෂිය හෝ දෙයක් බාර ගන්න ඒ ප්‍රත්‍යක්ෂතාවයෙන්ම විතරයි. ප්‍රත්‍යක්ෂ වුණ දේවල් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වභාවිකයි. ගින්දර රස්නේ කියලා අපි මතක තියාගෙන ඉන්නේ. ඇයි? රස්නේ බව ප්‍රත්‍යක්ෂයි. කරන්ට් එක වැදුනොත් වැවුලනවා කියලා අපි මතක තියාගෙන ඉන්නේ. කරන්ට් එක වැදිලා තියෙනවනේ එක සැරයක් හරි දවසක් දානවා. කරන්ට් එක වැදුනම මේමයි කියලා. එහෙමනම් ප්‍රත්‍යක්ෂ කර දෙයක් මතකයේ තබා ගැනීමට අවශ්‍ය නැහැ. එහෙමනම් අපි මතකයේ තියාගෙන ඉන්න යම් තාක් දේවල් ඇද්ද ඒ සියල්ලට කියන්නේ සංකල්ප. සංකල්ප. සම්මුති රාජකාරී ක්‍රමවේදයක් වුණත් එහෙමයි වෙනත. ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ ඒකේ ආයි මතක තියාගන්න ඕනේ ගණිතය වුණත් එච්චරයි. ඒකේ ඒව හැදෙන ක්‍රමවේදය ශිල්පයේ හැදෑරුවට පස්සේ ආ ගණිතය මතක තියන් ඉන්න ඕනේ. ඉතින් අපේ දුර්වල කමක් අපි මේ පොඩි කාලේ චක්‍රේ කටපාඩම් කළා. ඒක හරි මෝඩ කමක්. චක්‍රේ කටපාඩම් කරන්න හොඳනේ. එකතු වෙන හැටි ක්‍රමවේදී කියලා ගන්න ඕන. කටපාඩම් කරලා හරියන්නේ නැහැ. ඒක හරි පිස්සුවා. ඒ පොඩි ළමයෙකුට උනත් එහෙම යාට මේක ගහලා බැලු. අපි ගාථා කටපාඩම් කරා කිසි වැඩක් නැහැ. තාම වටිනා ගාථා ගන්න දෙවි හැල සකස් කළ බුද්ධ කජ්ජය නාමස්ත සතකය සූර්ය සතකය ඒ නම් පොත දිගටම කටපාඩම් කරා ඒ නම් පොතේ තියෙන ගම් ටික ලෝක බොල්ලේ තියෙනවද දන්නේ නැහැ අපි. ඒක කිසි තේරුමක් නැහැ. කටපාඩම මතකයේ නෙමෙයි ප්‍රත්‍යක්ෂතාවය තුළින් යට එනකොට ඒක දර්ශනයක් අටගෙන මතකේ අවශ්‍ය කරන්නේ මතකේ පැත්තකින් තියලා පාස්සේ කරන්න හැකියාව ලැබෙනවා. දැන් හිත අවබෝධ කරන්න එක තමයි චිත්තං දත්ත සුඛාවහං. හිත අවබෝධ කරගත්තොත් හිත දමනය කරගත්තොත් ඒක අපිට සැප පිණිස යහපත පිණිස විමුක්තිය පිණිස නිවන පිණිස ශාන්තිය පිණිස අපිට පවතින මේ හිත අවබෝධ කරන තාක්කල් මිනිස්සුන්ට පුදුමාකාර දුකක් තියෙනවා. ඒ දුක හරියට කරත්තයක් ඇදගෙන යන ගොනෙකුට වාගේ. කරත්තයක් ඇදගෙන යන ගොනෙකුට වාගේ. කරත්තයක් ඇදගෙන යන පොඩ්ඩක් පෑන්නේ කඩු කරන්න. හිත තමන්ට දැනෙනවද? කොහොමද හිත කොහොමද දැනෙන්නේ? බැන්නොත්, දැස්කියුවොත්, අලාභයක් වුණොත්, හානියක් වුණොත්, වේදනා දෙන කැක්කුම් දෙන යම් තැනක් වේද? ආන්න එතෙන්ට කියනවා හිත කියලා. ඒක හරියට රබානක් වගේ. රබානකට තට්ටුවක් දානකොට ශබ්දයක් නැගෙනවනේ. ඒ වගේ මේ හිතට එක්තරා තැනක් ඉන්නව අල්ලගෙන මම මම කියලා රාමුවක් තියෙනවා. එතන ඉලක්ක කළා. කවුරු හරි කිව්වොත් හොඳ නමක් රිදෙන නම් හොයාගෙන තියෙනවනේ ලංකාවේ. නේද? රිදෙන්නේ මොකද්ද කියලා බල්ල කරලා අන්නේ අල්ලගත්ත දෙයට බැන වැදුනොත් වයසක තත්ත්වෙත් එක්ක ඉන්න කෙනෙකුට කවුරු හරි නාකි ගෑණි කියලා බැන්න. කවුද බොන නාකි? මම නාකි කියලා. ඊට පස්සේ කළුයි කියලා තමන් හිතාගෙන ඉන්න කෙනෙකුට කිව්වහම මේ කළු කුමාරයා කියලා හරි මොකක් හරි එකක් කිව්වොත් ඒ වන්තරා යන. තමන් ලස්සනේ කියලා හිතා ඉන්නව නම් මෝහණී කියලා වගේ බැන්නොත් එහෙම ඔන්න කේන්ති යනවා. ඉතින් අපිට අපි අල්ලගත්ත තැන් රිදුම් ඔයා ගන්න පුළුවන් තමන් පඬිතයි හරි ඥානවන්තයි කියලා හිතන් ඉන්න තැනකදී බූරුව කියලා බැන්නාම. හැබැයි බූරුව කියන කෙනා මොනතරම් සමාජ සේවකයෙක්ද කියලා තේරුම් ගත්තොත් නම් තරහ යන්නේ. බූරුව කියන්නේ මට නම් තරහ යන්නේ සිංහයා කියලා බැන්නොත්. සිංහයා කියලා කිව්වොත් මට ටක්කල කේන්තිය නෑ. කිසි ප්‍රයෝජනයක් නෑ දතින්නේ. කවදාට අනිත් ඇයි තරහ යන්නේ? සිංහයා කිව්වම හරි ආඩම්බර වෙනවා. සිංහ රාජ්‍යය කියලා දේශපාලනට හරි සතුට වෙනවා. මට කේන්තිය. බූරුව කිව්වම සන්තෝෂයි කියලා. මොකද මං ඒ තරම් සමාජයට ඵලදායි කෙනෙක් කියන එක නේ කියන්නේ. අනේ thank you. නැති ස්තුතිය. ඒ කියන්නේ මම විශාල සමාජ සේවකයෙක්. ගොඩක් දෙනෙක්ගේ බර උස්සන කෙනෙක්. නිසා ඔබ ප්‍රාර්ථනා කරන්න මට අද බූරුවා කියලා කියන 10 දෙනෙක් ලැබේවා. සංඥාවේ හැටි. සංඥාවේ හැටි. ගෞරව පද, ගෞරව නාම, වචන කොහොම දන්න? නොතේරෙන භාෂාවකින් බැන්නට තරහ යන්නේ නැහැ. ඒ සංඥා තේරෙන්නේ සංඥාව දිවෙන්නේ. හරිෂෝ, ඔන්න අපිට වෙච්ච දේ අපි ඔන්න තෝරගන්න. මොනවද මේ? සංඥා මායාව. සංඥා මායාව. එහෙමනම් මේ මම 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 කියලා හැඟෙන දේවල් වල තියෙන්නේ සංඥා මායාව. පැහැදිලිනේ? එහෙනම් මිරිඟු ධර්මයකට අපි ඈත්තක් කියලා රැවටිලා ඉන්නවා. ඒකනේ. මිරිඟු ධර්මයකට ඈත්තක් කියලා රැවටිලා ඉන්නවා. මේ මගේ ඇස, මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ ශරීරය. මේ හුස්ම ගන්නෙ මම, මේ ඉන්නේ මම, මගේ ඊට පස්සේ මම කියලා අල්ලගත්තට පස්සේ ඒ මම කියන ගණුවේ බැඳ ගන්නවා. මේ මගේ දරුවා, මේ මගේ බිරිඳ, මේ මගේ මේමයි, මේමයි, මේමයි කියලා බැඳ ගන්නවා. බැඳගෙන ලොකු දෙයක් කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කරනවා. බැඳගත් දේවල් වලට බිරිඳ බැඳගෙන ලෝභ කරනවා. ලෝභ කරන ගමන් ඒ ලෝභයේ තියෙන තරමටම යාළඟ ද්වේෂය තියෙනවා. බිරිඳට ආදරය තියෙනවා නේද? ආදරේ තියෙන තරමට වෛරය තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. ස්වාමියාටත් එහෙමයි, බිරිඳටත් එහෙමයි, දරුවා කෙරෙහිත් එහෙමයි. මම දන්න එක තාත්ත කෙනෙක් ඉන්න, දරුවට හරි ආදරෙයි. පුදුම බැඳීමක්. ඒ බැඳීමේ තරමටම වෛරය තිබුණා කියලා මම දැනගත්තේ මෙහෙමයි. දරුවා නොහික්මුණු විදියට එයා කැමති කසාදයක් කරගත්ත මව්පිය අකමැත්තෙන්. අමදාත මොකද කරේ? සාත්ත පහක දීපලක් දෙන්නේ නැහැ කියලා දුන්නේ නේ මොකක්? දුන්නේ තියෙන විකුණලා දාලා නාස්ති කරලා මේව කරලා ඒගොල්ලෝ වෙනම තනක් හදාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ පාඩු ජීවත් වුණා. දරුවෝ දස දුක් විඳලා කොහොම හරි ඉස්සරහට ආවා. ඇයි? ආදරය තුළ වෛරය තිබෙච්ච නිසා. විද්‍යාත්මක නැහැ. එතකොට දරුවා කෙරෙහිත් එහෙම නෑ. ඉතින් අනෙක් කෙරෙහිත් එහෙම නෑ. ඒ නිසා මේ ලෞකික ලෝකයේ ආදරේ සත පහක් වටින්නේ. ඈ මෙහෙ පඬිතෙක්ගේ ඥානවන්තයෙක්ගේ වෛරය තමයි ලෞකික මිනිහෙක්ගේ ආදරයට වඩා. දැන් ඉතින් ඔය ආදරේ කෑ ගහන ගීත වලින් කෑ ගහන මිනිස්සු කොතන ඉඳන්ද කෑ ගහන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේ. උමතුවා. පිස්සුවා. මුලාව. දැන් මේතකොට කියන්නේ මේ මේවා වැඩක් නැහැ කියලාද? නැහැ. මේ ධර්මයේ අවබෝධ වූ තැනින් නකුල මාතා, නකුල පිතාලා විසාකාවල උපදිනවා. තේරුණාද? ඒ ආදරේ එක හරි ලස්සනයි. ඒක හරි විද්‍යාත්මකයි. ඒ බැඳීම් වෛරයෙන් තොරයි. අවබෝධයෙන් යුක්තයි. මානසික පීඩන වලින් තොරයි. ඈ අවබෝධයෙන් තොරයි, වෛරයෙන් තොරයි. ඉතින් මං අහන ප්‍රශ්නයක් තමයි එක්තරා ස්වාමීගෙන් මං ඇහුවා. මං කිව්වා මේ දැන් ඔයාගේ බිරිඳ ඉන්නවනේ, ඔයාගේ බිරිඳ කොයිම වෙලාවක හරි ඉතින් වෙන කොල්ලෙක් එක්ක යාළුවයි කියලා අහුනොත් එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා අහුනොත් එහෙම මං අහුව ඔයා මොකද කරන්නේ? මිනිහ දුන්න උත්තරේ දන්නවද එක පාට? මරනවා කිව්වා. කවුද දෙන්නව මරනවා? කවුද උත්තරේ? මං කව තාමසුත් එක්ක ගෑණි ජීවත් වෙන එක හරි සන්තෝෂයි, ඒ වෙනුවට මොනව හරි තෑග්ගක් දෙන්න ඕන. මොකද යකෙක් එක්කනේ ඉඳලා ඉන්නේ. ඈ යාගේ සොලියුෂන් එක දැම්මම තියෙනවා. මොකද්ද? මරනවා. මට හිතන මේ යකත් එක්ක ඉන්නවනේ මේ ගෑණි. ඒකද ඇඳේ හරි කියලා ඉදලා. ඒ කියන්නේ මාර්යා ළඟම තියන් ඉන්නේ. අති භයානකයි. තිබානක වෙන පිළිතුරක් හරේ මේ දුන්නු නම් ඒක විද්‍යාත්මක නැසෙක මේක සතුටු නම් ඒ දෙන්න ඉතින් මං හොඳ නැති නිසා නේ කියලා ධර්මයක මේ මොකවත් නැහැ කෙලින්ම. ඉතින් මොනවද මේ අනවබෝධේ ගැටලු නිසා, දහම නැති නිසා, ජීවිත අවබෝධය නැති නිසා මිනිස්සුන්ගේ හිතවල තියෙන්නේ මහා අධර්මිෂ්ඨ චිත්ත රටාව. හරි භයානක තත්ත්වයක්. තමන්ට විපත පිණිස, අනිත් අයට විපත පිණිස, අනර්ථය පිණිස, අවැඩ පිණිස පවතිනා වූ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඕකට. වෙන දෙයක් නෙමෙයි. අවබෝධයෙන් තියෙන්නේ. එතකොට තමාව තමා කොච්චර අල්ලගෙන ඉන්නවද ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්? තමාව තමා මෝහයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන් අල්ලගෙන හිටියාම මොකද වෙන්නේ? පොඩි අපකීර්තියක්, නින්දාවක්, අපහාසයක් යට දරාගන්න හරි අමාරුයි. ඒ වගේම තමාව තදින් අල්ලගෙන ඉන්න කෙනාට තමයි නොයෙකුත් දැඩි අසහනකාරීත්වයන් මන්මුලා වීම සිද්ධ වෙන්නේ. ඒ මමත්වේ වැඩිනේ. එයා සාධාරණ පිළිවෙතක් අනුගමනය කරන්න දන්නේ නැති නිසා දැඩි මමත්වයන්, අසහනයන්, පීඩනයන් වැඩි. එතකොට මේ මිනිස්යා අතින් සිදුවෙන වැරදි අඩුපාඩුකනුත් වැඩි වෙනවා. අනවබෝධය නිසා අවිද්‍යාව පරමම මල, මේ ලෝකේ තියෙන පරම මල කඩේ අවිද්‍යාව. එහෙනම් අපි අපේ ජීවිතය තුළ විද්‍යාව පහළ කරගත්තාම මේ සංඥාවට රැවටෙන ස්වභාවය, මමත්වයට රැවටෙන ස්වභාවය, මමයි කියලා එන තීන්දු තීරණවල තියෙන රළු ගතිය, රෆ් ගතිය අඩු වෙනවා. මමයි කියලා ගන්න රෆ් එක අඩු වෙනවා. මමයි කියලා ලොකු මේ අදිමානයක් ගත්තාම අදිමානෙන් දැවෙනවා. හීනමානයක් ඇති වුණාම මමයි කියලා ඒකෙනුත් පුදුම විදියට දැවෙනවා. බලමානයක් ආවොත් ඒත් එහෙමයි. ඒ මමයි කියලා ගන්න රටාව. ඉතින් අපේ පින්නතුනොත් කියනවා ඇති නේද, මම මෙච්චර දේවල් කළා, මට මෙච්චර දේවල් තියෙනවා, මම මෙච්චර මෙහෙමයි 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 කියලා. ඉතින් යම් යම් අයට කියන වෙලාවල් තියෙනවනේ. ඕ අයගේම බුදුරජාණන් වහන්සේ ඉදිරියටත් ඇවිල්ලා යම් පූජලෙක් ප්‍රකාශයක් කළා. බුදුහාමුදුරුව අහගෙන ඉඳලා, විමසගෙන ඉඳලා ආනෝ මං අර ඔබට තියෙනවයි කියපු දේවල් තියානම් මම දන්නවා, මම දන්නේ නැති එක දෙයක් තියෙනවා, ඒ තමයි ඔබ මම 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 යයි කතා කරේ කාටද? දැන් ඔයත් අගුණ තාන්නේ ඒක තමයි. හැමදෙස්සෙම මම 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 කියලා හිතන්නේ කතා කරන්නේ කාටද? මස් වලටද? ඇට වලටද? ඇට මිදුළු වලටද? ලේ වලටද? නහර වලටද? මොකටද මේ මම කියලා කියන්නේ? හරියට පින්නතුනේ අර අපි දැකලා තියෙන පෙරහැරේ ගිනි බෝල කරකවන. අපි කාටවත් කියන්නේ මේ ගිනි බෝලයක් කරකවන කියන්නේ පුතේ අන්න ගිනි රවුමක් තියෙනවා බලන්න කියලා තමයි කියන්නේ. බලන්න ගිනි රවුම. මොකද අපේ මේ ඇහේ තියෙන මෙගා පික්සල් ගානට අරක අල්ල ගන්න බෑ. ඒ කරකවන ගිනි බෝලේ අනිවාර්යෙන් ෆොටෝ ගැහුවත් ගිනි රවුමක් විදියට වදින්නේ තියෙනවා. හයි ස්පීඩ් කැමරාවක් දාලා ගැහුවොත් විතර ගිනි බෝලේ වෙනවා අල්ල ගන්න පුළුවන්. ඇහැට වඩා මෙගා පික්සල් ගන්න වැඩි කරපේව තියෙනවා මේ හයි ස්පීඩ් කැමරා තියෙනවා. ඒවෙන් අල්ල ගන්න පුළුවන්. නැත්තම් අපේ ඇහැට පේන්නේ නෑ මේ කැමරා වල තියෙනවට වැඩිය මෙගා පික්සල් ප්‍රමාණයක් ඇහි තියෙනවා. 500 ගානක් තියෙනවා. කැමරා වල තියෙන්නේ මෙගා පික්සල් කීයද? විසිහතරයි දැන් ඔය ටික ලොකු ඊට පහා 14යි 12යි 16යි ඔහොම තියෙන්නේ. ඒක 500ක් තියෙන ඇහි. ලේසි නෑ. අර ඊට වැඩි ඒවා හදලා තියෙන ලෝක දැන් high speed camera කියන්නේ ඒවා 10 ගණන් වලට දාලා හරි ගස්සල තියෙනවා. මේන්න මේ වගේ දෙයක්. මේ වේගවත් ක්‍රියාදාමයක් මෙතන තියෙනවා. අතීත අනාගත වර්තමාන වශයෙන් මෙහිම ගලාගෙන යෑමක් මෙහිම සිද්ධ වීමක් ඇති වෙනවා මෙතන දෝලනය. ඊට පස්සේ එකක් හැරියට පේනවා. දැන් බලන්න මේ වායු සංකලනයක් තමයි ජලය කියන්නේ. මේ ජලය හැටියට එක රාශියක් හැටියට එකතු වුණාට පස්සේ ඝන ද්‍රව්‍යයක් හැටියට මේ ගලාගෙන යනවා. ඒකට අපි ඒකට කියනවා ගංග. ඉතින් ඒකට අහුනොත් අපි ගිලිවත් නැරෙනවා. ගංග වේග ඇල මොහොත සාගරය කියලා අපි කියනවා. දැන් මෙතනත් ඒකමයි තියෙන්නේ මෙතන. මේ සියලු පටලැවීම් එකට ක්‍රියාත්මක වෙන තැන සංකලනය වෙලා යම්කිසි ගණී භවනයක් ඇති වෙලා තියෙනවා. ඒ ගණී භවනය තුළ යම් ගලා යාමක් තියෙනවා. ඒ ගලා යාම තුළ මම කියලා දැනෙන්න පටන් ගන්නවා. හැබැයි මේ ටික වාෂ්ප කළොත් ගඟකුත් නෑ, ඇලකුත් නෑ, මුහුදකුත් නෑ. මොකක්ද? සමහර වෙලාව අපි දකිනවා මහා ජල කඳ. නමුත් ලොකු පෑවුම් කාලවල ලැබිලා කන් හැන්දට වතුර ගන්න තියෙන හිදිලා යනවා. එතකොට මොකද උනේ? ආ. මේන්න මේ වගේ මෙතන අවිද්‍යාව තියෙනකම් විතරයි මේ ගණී භවනේ තියෙන්නේ. මේ විද්‍යාව මෙතෙන්ට පහල කරනකොටම යාර ඔක්කොම වාෂ්ප වෙලා යනවා. හරියට සියල්ල දිනුම් නැති ටිකට් වාගේ. දැන් ඕන එකක් එන්ඩ් එකට අරන් ගියාම ඉවරයි. ඕන එකක් 2100 දක්වා හිතාගෙන යන්නකෝ. දරුවා ගැන හිතාගෙන යන්න, බිරිඳ ගැන හිතාගෙන යන්න, ගේදොර ගැන හිතාගෙන යන්න, තමන් ගැන හිතාගෙන යන්නකෝ 2100ට යනකම් මොනවද කරන්නේ? 2100 මොකද කරන්නේ ජොබ් එකේ? ඈ? එනට හිතන්නේ නැති කෙනා 2100 නේ 150 වෙනකම් තියෙනවා. සමහරලාට අහනවා සමහර අයගේ. මේ දේශනාව තුළ සියල්ල සිදු වෙනවා. ධම්මානුස්සතියත්, වේදනානුපස්සනාවත්, මරණානුස්සතිය ඔක්කොම සිද්ධ වෙනවා. දැන් මේ සිද්ධ වුණේ ශනිකෝ මරණානුස්සතිය. අනික මම මැරෙනවා කිය කිය ඉන්නේ නේ. අග්ගල් මොලේට ආව වර්ණානුසතිය. ජීවිතේ දැන් අපි මේ මනස පුරුදු වෙලා ඉන්නවා. දැන් හරි දැන් මේක තමයි මේ කියලා මෙහෙම ප්ලෑන් එකක්. මෙහෙම රාමුවක් හදන්න යනවා. ජීවිතේ යම් ජීවිතේ කියන්නේ මේ එකයි කියලා මෙහෙම ලියන්න යනවා. ඒක අනිත්‍ය නෙමෙයි. බුදයන්වන්සේ දකින්න කිව්වා අනිත්‍ය වශයෙන්. අපි මේ ජීවිතේ යම් රාමුවකට කොටු කළොත් ඒක අනිත්‍ය නෙමෙයි. ඒක අපි හදාගන්න නිත්‍යයක් එහෙම වුණොත්. දැන් බලන්න මේ පෘථජන සත්වයා ලෞකික ඥානයක් තියෙන සත්වයා අනිත්‍ය හඳුනන්නේ නැහැ. ඔවුන් හඳුනන්නේ නිත්‍යක්මයි, සෑම විටම නිත්‍යක්මයි. බුදුදහම මෙන්න මෙයයි කියලා කොටුවක් හදලා තියෙනවා. ඒක තමයි නිත්‍යය. අපේ ආගම කියන්නේ මෙන්න මේක තමයි කියලා කොටුවක් හැදුවොත් ඒක තමයි නිත්‍ය. ලෞකික ඥානය තුළ ඉඳගෙන ආගම් අල්ලගෙන ඉන්නවා. සංස්කෘතියෙන් අල්ලගෙන ඉන්නවා. මොකද සදාකාලික අපේ සංස්කෘතිය, අපේ ජාතිය, අපේ પરම්පරාව, අපේ එක තමයි ලෝකෙම තියෙන්න ඕන කියලා. පවත්වන්න බෑ. සිංහල ජාතිය පවත්වන්න බෑ. අනිත් ජාතීන් පවත්න්නත් බෑ. ඒ නිසා සියලු ජාතීන්ට කියන්නේ මේ බොරු දෙයක් වෙනුවෙන් එහෙම එකිනෙකා නසාගෙන විනාශ කරගෙන කටයුතු කරන්න යන්න එපා. මේ මානව ධර්මය අඳුනගන්න මේ රිලිජන් කියන්නේ මේ මානසික රෝගයක් කියලා. මේ ලෝකේ අර නෝ රිලිජන් එකක් හැදලා තියෙන එක හරි ෂෝක් එකක්. ඒක ලොකු අවබෝධයක් එක්ක ලෝකෙ පහළ වෙන දෙයක් ඒක. බය නැතුව කියන්න මම බෞද්ධ නෝ රිලිජන් කියන්න. ඒක කියන රිලිජන් එකක් නෙමෙයි. ඒක විද්‍යාව. දැන් වෛද්‍ය ප්‍රතිකාර කියන්නේ රිලිජන් එකක්ද? ඒක කායික විද්‍යාව. ඒක බටහිර වේවා. ඒ කාටත් මේ ඇගේ තියෙන දෙයට බෙහෙතක්. ඒ වගේ මේක මනෝ විද්‍යාවක්. එහෙම නැතුව මේක ආගමක් නෙමෙයි පොදුයි. මේක සියලුම මානව සත්වයාටම පොදු ධර්මයක්. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ සත්‍යයට. මේ සත්‍යයා මානව ධර්මය තුළින් සංවේදීතාවයට පත්වෙන විට ලෝකයේ සියලු සත්‍යයන් කෙරෙහිද යම් දයාපන්න භාවයකින් කාරුණික භාවයකින් කටයුතු කරන්නට අවශ්‍යයි කියන තැනට යায়නෝ. මොකද ආත්ම සංවේදී මිනිස්සේ අනිත් අයගේ සංවේදීතාවයන් අඳුර ගන්න පටන් ගන්නවා. මිනිසා මිනිසා පිළිබඳව නම් හොඳට සංවේදීතාවයේ ඇඟේ පොඩ්ඩක් හැප්පුණා සෝරි සෝරි කී කියා කෑ ගහනවා. ඒ අහිංසක සත්තු ගැන පොඩ්ඩක් අසංවේදී නෑ. ඉතින් එයාට ඉතින් සෝරි කියලා එයා සතා ඉතින් ස්වර්ගස්ථ කරනවා, යන දියාවකට යවනවා. ඉතින් මේ දියුණුතම සත්වයා ලෝකයට කරන හානිය ප්‍රමාණයි ඉතින් කියලා කරන්න බෑ. ඉතින් අපි කාපිනුත් අඩු වැඩියෙන් සිද්ධ වෙන පිරිසක්. ඒකෙන් සමස්ත සත්ව ප්‍රජාවගෙන් මේ මානව මේ මනුෂ සත්වය සමාව ඇදිය යුතුයි. සීල සත්වයන් ඩයිති ලෝකයේ මිනිසා පමණක් ආක්‍රමණය කළා. දැන් මේ වෙනකොට අහවරයි. දැන් මිනිසුන් ආක්‍රමණය කර ගැනීම තමයි දැන් තියෙන්නේ. රටවල් ආක්‍රමණය කර ගන්නවා. ඒ වගේ දේවල් තියෙන්නේ. මිනිසු කොහෙද මිනිසුන්ගේ දියුණුව තියෙන්නේ? දියුණුව තියෙන්නේ තමන්ගේ ඥානෙ, මනසෙ. එතන විශේෂයෙන් අපි හදා ගන්නට කොමන අපි කවුරුත් දන්නවා. මේ තියෙන දියුණුව හරියේ දියුණුවක් හැටියට අපි භුක්ති විඳින්නේ මානසික දියුණුවකුත් සමග. මානසිකත්වය පරිහුණොත් එහෙම මේ දියුණුව භුක්ති විඳින්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා මානසික දියුණුව තුළ තමයි තියෙන්නේ දියුණුව. දැන් තේරෙනවද පින්නතුන්ට නිවන කියන්නේ මොකක්ද කියලා? කී දහම සහ කී දහම තුල නොකී දහම්. දේශනා කරන ලද ධර්මය සහ දේශනා කරන ලද ධර්මය අතර නොකී ධර්මය. ඒක ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඉන්ද්‍රිය පහෙන් එහා බලන්නම ඕන. ඉන්ද්‍රයන් පහෙන් එහා බලන්න ඕන. ඒක හරි හොඳ පොයින්ට් එකක් නේද මන්ද? කියන්න අපරාධී නිකන් දුක් විඳිනවා. මේ පහේ අඬුව ගෙනල්ලා අල්ලන්න හදනවා. නිර්වාණය කියන එක අල්ලගන්න බෑ. ඒ නිසා තමයි කියලා දෙන්නේ හැමදාම නිවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සංකල්ප වලින් ගොනු කරන්න බෑ, අල්ලන්න බෑ කියලා. ඒතකොට ඉන්ද්‍රියන් පහ අපිට කරන් තියෙන අඩු සෙට් එක අයින්ට දාන්න. ඉන්ද්‍රියන් පහෙන් තොරවලා වහලා බලපු ගමන්ම පේන්නේ නිවන. ආයි මොකවත් නැහැ. එතනින් ඒ ගලාගෙන එම එන්න සලස්වාම ඒ දොරටුව විවෘත කරපු ගමන්ම අපේ මේ විශ්වයේ ශක්තියන් අපිව නැහැවිලා සේදිලා ආයි අපිව විශ්වයට නිදලා ගිහිල්ලා ඒක ගැඹුරු මනස කරාම ඒක ගමන් කරන්න ඕන. ගමන් කරලා ඉතිරි නැතුව හේදෙන්න ඕන. ඒ විශ්වයේ ධාරාව ඇවිල්ලා ඔක්කොම එකට කැටි වෙලා එකක් බවට පරිවර්තනය වෙලා දිත්වේ නැති වෙලා යනවා. දිත්වේ නැති වුනහම ඒකීයත්වයක් පවතින්නේ නැහැ. එක කියන ඉලක්කම පවතින්නේ අනිත් ඉලක්කම් තියෙන නිසා. ඒ අකුර පවතින්නේ B අකුර, C අකුර, D අකුර තියෙන නිසා. දැන් මේ සංඥාවක් නොගෙන ඉන්න කියන එකත් නෙමෙයි කියන්නේ. සංඥාවක් ගන්න කියන එකත් නෙමෙයි කියන්නේ. එහෙනම් මුකුත් නොකර නිකන් හිත දිහා බලාගෙන ඉන්න කියන එකත් නෙමෙයි කියන්නේ. මොකද සංඥාංශ කියන්නේ? ඒකත් නෙමෙයි
කියන්නේ.
මොකද ඇත්ත?
ඇත්ත කියන්නේ
මේ යථාර්ථය, මේ
ලෝකෙ පවතින.
මොකද යථාර්ථය? ඒකත් ඒ වචනේ අපිට. ඒක කියන්නේ. හොඳයි. හොඳයි. මොකද යතර
කිස්ප කියන එක තේරුම් ගන්න කිව්වද?
ලෝකේ හිස්, ඒ හිස් ලෝකේ.
දැන් අපි අපිට ඒක කියලා පිළිගන්න ලා අපි ඉතින් දැන්
මේ ලෝකෙ මෑණියනේ දුක් විඳින පළවෙනි සාධකය මොකද්ද කියලා හෙවොත්, දැන් සමහර අය දානවා මේක අනේ ස්වාමියා නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, ධනය නිසා තමයි මේ අපි දුක් විඳින්නේ කියලා නෑ. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ හිත තමයි පළවෙනි දුක් විඳින සාධකය. මේ හිත අයින් කරන්නේ නැතුව වටේ තියෙන ඔක්කොම ටික අයින් කළත් එයාට දුකින් නිදහස් වෙන්න බෑ. නිගන්තේක් වුණත් හිත අයින් කරන්න නැතුව දුකින් නිදහස් වෙන්න බෑ. ඒගොල්ලෝ මානසික දුක් විඳින. හිත අයින් කරා. හිත අල්ලගෙන අනිත් ඒවා අයින් කරන්න ඔය හදන්නේ. ඒ වැඩේ නතර කරන හිත අයින් කරා. දැන් හිතට නිකන් අදහස් එන්නේ නැහනේ. දැන් මෑණියන් වහන්සේගේ ගෙදර ගැන මට සිතුවිලි එන්නේ නැත්තේ. මං ඒගේ දැකලා නැහැ. කොච්චර වටිනවද දන්නේ නැහැ. කොහෙ තියෙනවද දන්නේ නැහැ. ඒකේ ගෙදර තියෙන ලස්සන ලස්සන මල් පැල, බඩු භාණ්ඩ, වටින දේවල් තියෙන තැන් මං දන්නේ නැහැ. ඉතින් මට මෑණියන්ගේ ගෙදර පිළිබඳව සංඥා නොඑන්නේ ඇයි? එවනම් මම මේකේ දාගත්ත දේවල් නැති නිසානේ. එතකොට මෑණන් වහන්සේට ස්වාමීන් වහන්සේගේ පන්සලේ තියෙන දේවල් ගැන සංඥා එන්නේ නැති අය. මෑණන් පන්සල දැකලා නැහනේ. සංඥාවල් එන්නේ නැහැ. දැකලා තියෙන ණය නැති. මේ දැකලා නැත්තම් එන්නේ නැහැ. එතකොට මේ තේරෙනවා මේ අපි හිතනවා මේ අපිට එන සිතුවිලි මේ නිකන් එන්නේ අපිට අපි අකමැත්තෙන් එන්නේ කියලා. ඒ බොරු. අපි ඒකට ඡන්දයක් පවත්තනකොට තමයි හිමීසරේ ඒක ඇදිලා එන්නේ. ඔක නන්දිරාගේනේ නේද? නන්දිරාගේ කියලා කියන්නේ ඕකට නේ.
ගොඩක් සරණත් එහෙමගේව නෙමෙයි. ඒකට එන්නේ විජයවල් ගැන, දරුවෝ ගැන. එහෙම මට එන්නේ. මට ඉතින් ওই කාගේ හරි දුක දෙයක් වුණොත් ඒක ගොඩක් මේ හිතට වද දෙනවා. අන්න ඒ වගේ තමයි. නැතුව මට ওই එහෙම දේවල් ගැන එහෙමට එහෙම හිතෙන්නේ නැහැ.
ඔහොම තියෙනවා. අනුන්ගේ දුක් පිළිබඳව අපි සංවේදී වෙනවා. හැබැයි ඉතින් අපේ දුක් කෙලවර කළා නෙමෙයි. ඊට පස්සේ අනුන්ගේ දුක් වලට සංවේදී වෙලා අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ වට අත දාන්න යනකොට ඒගොල්ලෝ කියනවා අම්මගේ වැඩ අම්ම බලා ගන්න කියලා. ඈ එතකොට මොකද වෙන්නේ? තවත් ඩබල් වෙලා දුක හිතෙනවා. ඒ නිසා හොඳම දේ තමයි තමන් දුක් සංසිඳවාගෙන අනුන්ගේ දුක් සංසිඳවන්න. ඒ නිසා අපි හිතමුකෝ කොයි බහරි කෝ ගිනිගැල්මක් තියනවා කියලා කොයි බහරි තැනක අපි එතෙන්ට ගිහිල්ලා අපි ඔය මෑණියොත් පයින්නෝ මේ ගිනි නිවන්න. වටේ ඉන්න කට්ටිය කියන ඔය අම්මට ශක්තිය නෑ, ඔය අම්ම අයින් වෙන පැත්තකට පිච්චිලා මැරෙන්නේ නැතුව රැඳතර දුවන් අපි මේක බලා ගන්නම් කියලා නේ. අන්න ඒ වගේ තමයි. ඒ නිසා මේ අපිට නොහැකි දේවල් වලට අත දාන්න ගිහිල්ලා නිකන් බැනුම් ගන්න ඕනත් නෑ, දුක් විඳින්න ඕනත් නෑ.
දැන් දෙන්දිමම හිතාගත්ත
යම් නෑ අහන්න ඕන. මං අනුන්ට පිහිට වෙන්න පිලිසරණ වෙන්න මම ශක්තිමත්ද කියලා.
දෙන්දිමම හිතාදා ගන්න බලන්නේ මෙහෙමයි. දැන් යම් කිසි මගෙන් කෙරෙන්න ඕන හිතුකම් කොටස තියෙනම ඒ දේ කරලා ඊට පස්සේ මම හිතනවා මම ඒ ගැන මේ
පසුතැවින්
මේ
දුක්ගෙන
නැතුව
ඉන්න ඕනේ
කියන එක ඒ
වගේ ඉතල තමයි හිත හදා ගන්න බලන්නේ. මේ මෑණන් වහන්සේ ඔය කොහොම හරි අපි ඔය අපේ හිත සතුටු කර ගන්න හදන්නේ අපේ යුතුකම, අපේ වගකීම, අපි කාරුණික කෙනෙක්, හොඳ කෙනෙක් වෙන්නනේ අපි හදන්නේ. ඕක තමයි අපි නරක කෙනෙක් කරන පළවෙනි වැරද්ද. ඈ දැන් ඔය හිරගූඩු වල එහෙම ඉන්න මිනිස්සු ඔක්කොම මේ හොඳ කෙනෙක් වෙන්න ගියපු අය. නිවැරදි කෙනෙක් වෙන්න ගියපු අය. හොඳ දේ වෙනුවෙන්, හරි දේ වෙනුවෙන්, හරි කියලා හිතන දේ වෙනුවෙන් සටන් කරපු අය. අසාධාරණේ පෙන්වන්න බැරි අය. දැන් මං ගිහලා ආන ඕගොල්ලන්ට අසාධාරණේ පෙන්වන්න බෑනේ. ඔව්. මං කිව්වා ලෝකේ තියෙන ලොකුම අසාධාරණේ ඒක තමයි. අසාධාරණේ මට පෙන්වන්න බෑ. හරි චණ්ඩිකමට කියන්නේ. මට බෑ අසාධාරණේ පෙන්වන්න. ලෝකේ තියෙන ලොකුම සාධාරණේ ඒක තමයි. ගෙදර ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න ඔක්කොම අටගන්නේ අසාධාරණේ පෙන්වන්න බැරි කම නිසා. යාන්ත අසාධාරණේ පෙන්වන්න බෑ කියලා අසාධාරණේට එරෙහිව එයා අසාධාරණ වැඩ කරනවා. තේනනේ? ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවනේ අසාධාරණේ බලන්න. බලන්න පුළුවන්කම තියෙනවා. ඒකනේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා කියන්නේ. දැන් ලාභෝ අලාභෝ සාධාරණේ අසාධාරණේ නේ. නින්දා ප්‍රශංසා සාධාරණේ අසාධාරණේ. ඈ සප දුක සාධාරණේ අසාධාරණේ. එතකොට අපි මතකද ගේන්නවා මම නොවි ඉදිරිපත් වෙන්න. මම වෙලා ඉදිරිපත් වුණොත් එම හරි දුකයි. ලෝකයට මම වෙලා මම වෙලා මම වෙලා ඉදිරිපත් වුණොත් අර කරත් කර තියාගත්තා වගේ තමයි. මම වුණාම හරි කරදරයි. මම වෙන්නේ නිකන් නෙමෙයි. මම වෙන්නේ මගේ වටපිටාවේ ඔක්කොම එකතු කරගත්ත දේවල් වලින් තමයි මේ මම කියන එක හදාගන්නේ. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. අංග සම්භාරයක් එකතු වුණාට පස්සේ යකඩ කැලි ගොඩාක් එකතු වුණාට පස්සේ මේකට කියනවා කාරක කියලා. මේකට කියනවා ජීප් එක කියලා. දැන් දියුණු තාක්ෂණය තියෙන නිසා පැයක් ඇතුළත ඔක්කොම කැලිකැලිටි ගලවල 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 අයින් කරන්න පුළුවන්. ඔය මෝටර් පාර්ට්ස් මේව කරන තරකට දුන්නොත් එන්න පැයක් ඇතුළත ඔක්කොම කැලි ගලවල කැලිටි කොහොම තියෙන පටන් පුළුවන්. තමන්ගේ වාහනේ උනත් දාලා ආයි ගලන්න යනකොට කෝ ජීප් එක කෝ කාර් එක කියලා හයි. ආ ඔය තියෙන්නේ කියලා. මේකට ජීප් එක කියන්නේ. ඒකට මම මෙච්චර දැන් මාත් එක ජීප් එකක් ගන්න කෙනා දැන් මම මේක විනාඩි තව පැය දෙක තුනකින් මම මේකෙන් කාර් එකක් හදලා පෙන්නන්නම් කියන්නේ. ඒවම් බන්දේස සන්තේසු හෝති සත්තෝති සම්මුති. ආන්න මේ වගේ බන්ධනය කරලා සැකසුණාට පස්සේ මේක සත්‍යය කියන නම ලැටෙනවා. ඊට පස්සේ අපේ හැඩයට ආව මෙයා මනුස්ස හැඩේ කෙනෙක්. ආ මෙයා ඊට පස්සේ තචූට්ටක් චෙක් කරලා බලලා මෙයා පිරිමේද්ද ගෑනියෙද්ද. ආ රයිට්. මේ වගේ කෑලි දිනවන පිරිමේ මේ වගේ කෑලි දිනවන ගෑවියෙක් කියලා ටක් ගාලා කෑලි දික බලලා දැම්මා නේම් එක. ඊට පස්සේ නිකම්ම හරියන්නේ නැහැ. මෙයා ඊට පස්සේ ගෑනු ඊට පස්සේ අපි වංශෙත් එක්ක නමත් එක්ක ගැලපෙන එකක් ඕන නමකුත් දාමු. නමක් දාලා තව තව ඉතින් පේන්ට් එක මොඩල් එක හෙයාර් ස්ටයිල් එක වෙනස් කරලා ඉතින් තව පොඩ්ඩක් මොඩ් කරලා දාලා තියාගෙන ඉන්නවා ඒක. ඉතින් ඔන්න මම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අර උපත්ීම මිනිස්යාට හැදෙන මේ මානසික රෝගයක් මේ නැති කරලා දාන්නේ. දැන් අහයි ඊළඟට අහයි දැන් මම හිතන්න ඕන කොහොමද? මේක හිතන්න දෙයක් නෑ. හිතන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ හිතන එක තමයි ප්‍රශ්නේ. තේරෙන්න කියන්න පුළුවන්. හැබැයි අපි මේක තේරුම් ගන්න ඕන කියලා කියන්නේ ඒකයි බොහොම ගැඹුරු ධර්මයක් නේ. මේක තේරුම් ගත්තොත් සැනසීම ලැබෙන. මේක තේරුම් ගන්න නැති තාක් කල් අපි දුක් විඳා. තේරුම් ගත්තට පස්සේ තමයි සතුටු වෙන්නේ. සතුටු වෙන්නේ. සැහැල්ලු වෙන්නේ. ඇත්තට තේරෙන එක නිසා ස්වාමීන් වහන්සේ ළඟ දුක පීඩාවක් නැත්තේ නෙමෙයි. නේ. සමාජයෙන් අසාධාරණයක් අවඩක් අනීතියක් සිදු නොවන හැම මොහොතකම එයාට හරීම කුල් එකේ ඉන්න පුළුවන්. නමුත් එයා මේ සාධාරණත්වයේ සහ ලෝක මානව ධර්මයේ ඉක්මවා කටයුතු කරන්නේ නැහැ. නමුත් Tamanට ඉක්මවා බලපෑමක් આવුවොත් ඒක පෙරලන්න දෙපාරක් හිතන්නේත් නැහැ. දැන් මොකද ලෝකේ යුක්තිය හා සාධාරණ ඉෂ්ට විය යුතුනේ, ඒක ජයගත යුතුනේ. ලංකාවේ වගේ මෝඩ කරුණාව උගන්වන්නේ නෑ. මේ වැරදිකාරයෝ වැඩි වෙන්නේ ඒකනේ ලංකාවේ. වර්ධට සමාව දීම දේවගතියයි කියලා උගන්වන්නේ. කවුද මේ කියන්නේ? වැරදිකාරයෝමයි කියන්නේ. වැරදිකාරයෝ වැරදි කරගම ඇයි අහලා නැද්ද වර්ධට සමාව දීම දේවගතියක් කියලා? ඔයා දෙවියෙක් කියනවා මිනිස්සෙක් කියනල්ලු. ඒ කියන්නේ මිනිස් වැරදි වීම මිනිස් ගතියක්ලු. ඒක මාර වැඩ. ඊට පස්සේ මම කිව්වා වර්ධට සමාව දීම යනු වර්ධ නෙවැරදි කිරීමයි. එවනතු වැරදි කිරීමට උදව් කිරීම නෙමෙයි කියලා. අර එක්තරා හිරේට ගියපු දරුවෙක් කිව්වේ මං අද මේ එල්ලුම් ගස් යන්නේ මගේ අම්මා නිසා. මොකද හේතුව එයා අම්මා හිතුව පුතාගෙට කරන ආදරේ තමයි පුතා කරන දේ අනුමත කරන එක කියලා. තාත්තට අහුවේ නැති වෙන්න එයා කරන හොරකම් හැංගුවා. පළමුවෙම බයිසිකලේ හොරකම් කරපු දවසේ මට එදා දඬුවමක් දුන්නා නම් අද මම මේක කරන්නේ නැහැ කියලා.
අම්මට අන්තිමට කතා කරන්න ඕන කියලා.
ඒ වගේ තමයි. අපි ආධ්‍යාත්මික දේ වැඩි කරගන්න. දර්ශනය තුලින් නෙවැරදි වෙනවා. දර්ශ හරියට පැහැදිලි වෙනකොට ප්‍රශ්නේ මෙතන නැති වෙලා යනවා. ඔන්න පාරේ යන ගමන් එක තැනක ගහක ළඟ නිකන් කොණ්ඩේ දිගට බහවලා සුදු පාට වගේ කෙනෙක් ඉඳලා නිකන් නැකිනවා වගේ දැක්කා. හොස් ගාලා ගැහුණ පපුව. දැන් ඩටි 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 දාන දුළු 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 ගෙදරට යනවා. දුළු ගිහලා ගෙදරට කියනවා තමන්ගේ මහත්තයාට හරි අම්මා තාත්තට හරි කියනවා හරි පස්සේ අර ගහයට කවුරු හරි මිනිහෙක් හිටියා. මිනිහා මගේ පස්සෙන් එලවන්න හැදුවා. මං හරි කිව්ව දැන් මේ ඩඩ් 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 ගාලා මේ ගෙහෙන මේ මට හරි බයයි කියලා නේ බලමු. ඉතින් ඊට පස්සේ ටෝච් එකක් අරගෙන ගිහලා මේ සරේ මොකද්ද කියලා බලනවා. බලනකොට පොඩි එළි පැටියෙක් ඉන්නවා. එළි පැටියෙක් ඉන්නවා. අයියෝ මේ කාලකට ඉතින් ඉතියේ. නමුත් ගැහිච්ච ගැහිල්ල තාපොඩ්ඩේ මම හાર્ට් ඇටැක් එකද මැරෙනවා වයිට් කියලා කියයි. ආන්න සත්‍ය අවබෝධ වූ තැන දැන් හැබැයි අරක ආයි බලන්නත් ගියේ නැත්තම් මොකද වෙන්නේ? බය තියෙනවා, තොල් නටන්න වෙනවා. බය හරින්න රැහැට නිින්ද යන්නේ කෑ ගන්නවා. වෙලාවට ආයි ගියා එළු පැටි කියලා දැක්ක ප්‍රශ්නයක් නැහැ. තේමන? ඒ එක ඔය ගම්මානයක එක දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට වැඩ ඇරිලා ඉනවා. ඒගොල්ලන් ගෙදර ඉඳලා තියෙනවා මේ තාම ලෙන්ගතු යාට මේ වැස්සියක් හරකයක් එයාට එයා යන පස්සෙන් යනවා. ඉතින් මේ හරකගේ හරක මේ වෙළඳෙන ලනුව කඩාගෙන ගිහිල්ලා මොම හරි සොහොන් පිටෙන්ට වෙලා ලැගලා හිටියා. එනකොට ඉතින් දැනුණා මේ මගේ ස්වාමියා එන්නේ කියලා. නැගිට්ටා. නැගිටිනකොටම සොහොන් පිටෙන් තිබිච්ච මල් වඩ බකුත් අඟේ පැටළුණා. දඩි මිටි ගාලා ආව වැස්සිය. ඉතින් අර තමන්ගේ ආපුතව පස්සේ යනනේ. එනකොට මිනිහ දීව දුර දුරේ මේක ඊනෝ පස්සේ. මිනිහ දුවල කොච්චර වේගෙ කියාවි කියලා දොර කඩාගෙන එනවා. එසුමයි. ඇදෙල්ට බැලලා හැරිල බලනකොට තමයි තේරෙන්නේ තමන්ගේ වැස්සිය මේ මල් වඩම පටලවගෙන පස්සේ කියලා. නේද? ඉතින් සත්‍ය නදකින තැන මනුස්සයා මොන තරම් අසරුව වෙනවද? දැන් දැනගත්තනම් මේ අපේ ගෙදර වැස්සි කියලා මේ මල් වඩම පැටලිලා එන්නේ කියලා දැනගත්තනම් ඔය ප්‍රශ්නේ ජීවිතෙත් ඔය රැවටීම තියෙන්නේ. මනුස්සය පුජ්‍යලත්වය තුළින් මේක කන්ට්‍රෝල් කරන්න බලනවා. මමත් උත්සාහ කළා කාලයක් මේ මමත්වයේ තුළින් මේක පාලනය කරන්න පුළුවන් කියලා. බෑ. මමත්වයේ අතහරින තුරු නිදහසක් නැහැ. දැන් කරන්ට් එක වදිනකොට ඒ කරන්ට් එක වයර් එක තව අල්ල ගැනීමෙන් ඒක තව තව වදිනවා විතරයි. අපිට කරන්න තියෙන එකම දේ අතහරින එක. ගිනි අඟුරක් අතේ තියාගෙන මෙහෙම මිටි කරගන්න තරමට තව තව පිච්චෙනවා. කරන්න දේ නැත අතහරින එක. මමත්වයේ අල්ල ගන්න තියෙනවා. දැන් අපි කොච්චර ඔය ආදරෙන් හැරෙන්නේ කියලා අල්ලගන්න හැදුවත් තමාව තමා අල්ලගන්න හැදුවත් අල්ලගන්න බෑ. තමාවම බිරිඳ අල්ලගන්න හැදුවත් අල්ලගන්න බෑ. තමන්න ස්වාමියා අල්ලගන්න හැදුවත් අල්ලගන්න බෑ. ඒක තමයි සත්‍යය. අපිට වෙන කෙනෙක් නෙමෙයි. අපි අල්ලගන්න හැදුවත් අල්ලගන්න බෑ. මට පුළුවන් මේ මගේ ශරීරයේ බොඩි එක අල්ලගන්න. ගමන් හයර් එකට අරගෙන තියෙනවා කුලියට අරන් තියෙනවා. ඉතින් ඔය යන කාලයක් ඇයි ඔක්කොම හුලං උඩ යන්නේ? හුලං බෙටි උඩ යන්නේ කොයි වෙලාවෙද කියන්නේ? ඈ වාහනේ ගත්තත් හුලං උඩ යන්නේ, උඩින් ගියත් හුලං උඩ යන්නේ. මේ මොහොතෙත් ඉන්නේ හුලං නිසා තමයි. එච්චරයි. දැන් මේ තීරණයක් නෑ මරණ වෙලාවක මැරෙද්දී. මරුණට මම බය නෑ. ඒක කතන්දරයකුත් නෑ. සිත දැඩි කරගෙන මේ මරණයට බය නැහැ හරි මෙහි කියන කතන්දරයකුත් නැහැ. ඒගොල්ලෝ ඒක පීඩණයෙන් කියන්නේ.
අල්ල ගන්නවා කියන එකත් අර
වෙන
ඉස්සර වගේ එහෙම හිතෙන්නේ නැත්තම්
බොහොම හොඳයි. අපිට දැනෙන්න ඕන ප්‍රත්‍යක්ෂව අපි නිරෝධ වෙනවා, අපි නිවෙනවා, අපි ශාන්තියටපත් වෙනවා, අපි සැහැල්ලුවටපත් වෙනවා. මේ සංඥා ඇති කර ගැනීමෙන් මම නිදහසටපත් වෙනවා. මේ සංඥා ඇති කිරීමෙන් මම අපහසුවටපත් වෙනවා කියලා තේරුම් අරගෙන නිරෝධ සංඥා වඩන්න ඕනේ. විරාග සංඥා වඩන්න ඕනේ. සබ්බ ලෝකේ අනිරත සංඥා, ලෝකෙට නොයැලෙන සංඥාව වඩන්න ඕනේ. ඒ කියන්නේ සංඥාව ෆ්‍රී. විඥානය ෆ්‍රී, නිදහස්. රත් වෙන්නේ නිදහස්.
ඒක තමයි දැන් ඉතරනම් කොහේ හරි මේ ලස්සන මල්පැණි දෙක හිතෙනවා. දැන් ඒ පැණියක් හදන්න ඕනේ, ගිල හිටව ගන්න ඕනේ එහෙම කියලා.
දැනුත් හිතෙන්න ඕන.
නෑ දැන් එහෙම දැන් හිතෙනවා මේ ඒ දැක්ක ඒක ලස්සනයි එක්කරේ තමයි හිතෙන්නේ. ආපහු හිතෙන්නේ ගෙනියන්නවත් හිටවන්නවත් එහෙම හිතට ඉන්නේ
නෑ. ඒක හිතෙන්න ඕන. ඇයි හිතෙන්නේ නැත්තේ? මල් පැල ගෙනියන්න හිතෙන්නේ නැහැ. ඒ වෙන වෙන මොනවද ගෙනියන්නේ?
වෙනත් ඒවත් එහෙම තමයි. ඒ කියන්නේ දැන්
එහෙම හිතුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මේ මේක තියෙන්නේ මේ මමත්වයේ තුවාලය සනීප කරගන්න තියෙන ඉස්සෙල්ලා. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්ලු. මේ අල්ලේ මමත්වයේ තුවාලය අවබෝධ කරට සනීප කරාට පස්සේ මල් පැල ගෙනියන්නත් පුළුවන්, ස්වාමියා කර දියන් යන්නත් පුළුවන්, දරුවන්ට හොඳට සලකන්නත් පුළුවන්, ධනය ඕන තරම් රැස් කරන්නත් පුළුවන්, කීර්ති ප්‍රසිද්ධිය ප්‍රශංසා ලබන්නත් පුළුවන්. එයා නමුත් නිවැරදි තැනින් ඒ දියල්ල දන්නවා. නිවැරදි තැනින් සියල්ල දන්නවා. මෙතන සත්වේ පුජ්‍යලේක ආත්මයක් නෑ. තියෙන්නේ සම්මුති පරමාර්ථ ටිකක්. තියෙන්නේ පරමාර්ථයෙන් ගන්නට මේක අබමල් රේණුවක්වත් නෑ. මේ සියල්ලම සම්මුතියක් තියෙන්නේ. සම්මුතිය තුළ පවතින විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව තුළ ලෝකෙ තියෙයි. අඹ අඹ තියෙනකන් ගාට වවුල්ලු වෙයි. ගායේ අඹ නැති ඒ දවසට වවුල්ලු නැති වෙයි. එයා විද්‍යාව දන්නවා. ඉතින් වවුල්ලන්ට දොස් කියන්න දෝගොල්ලෝ තියෙන කාලේ විතරයි එන්නේ නේ.
ඒ
කියන්නේ මට තේල් විදිහට මේ ඒ ඒ දැනුම මට දැනෙනවා. ඒ මට ඒ දැන් සමුහාතේ ඒ ධර්මයේ සමීප කරන්න. වෙරි ගුඩ්. බොහොම හොඳයි. ඒතුලේ නිදහස් වෙනවා කියලා තේරෙනවා. ඒ නිදහසට විවෘත කරන්න ඕන මනස. මනස සතුටටත් බයයි. රිලැක්ස් එකටත් බයයි. ඇයි ඒ? රිලැක්ස් එකට සතුටට බය වෙන්නේ, පරිලැක්ස් එකට සතුටට එන්නේ ඉඩහරේ. හැමදේම එපයි කියලා දැම්මොත් එහෙනම් මේක හරි ප්‍රශ්නයක් වෙනවා. අපිට සහනයට ගලාගෙන එන්න දෙන්න, සීතල හුලඟකට ගලාගෙන එන්න දෙන්න, අපි රස්නෙට විතර ඇතුල් වෙන්න දෙන්න නැති.
ඒක සම්මාසර එපා කියලා හිතනව නෙමෙයි. ඒක මට එහෙම දැනෙනවා.
ආ බොහොම හොඳයි.
ඒක බලෙන් මට එපා එහෙම කියලා
හිතන්න. ඔන්න හොඳයි. කමන්න.
ඒක දැන් මට අර නිකන් එහෙමයි.
නෑ ඒ වුණාට මේ එපා කියලා හිතීමත් එක්ක මනනවාස ඊළඟට බලන්න කොහරද තල්ලු වෙන්නේ කියලා බලන්න. ගොඩක් දේවල් අය එහෙම තල්ලු කරගෙන ගිහිල්ලා ඔක්කොම එපා කියලා කාමරේට ලනිදා ගන්නවා. එතකොට එයා එක තැනකට එපා වෙනකොට එයා තල්ලු වෙන තැනකුත් තියෙනවා. තල්ලු වෙන්නේ කොහටද කියලා බලන්න. තල්ලු වුණොත් අන්තයකට දුක්ඛාන්තයකට ටිකක් තල්ලු වෙන්න හදනවා. ඊට පස්සේ දුක්ඛාන්තයකට තල්ලු වෙලා ඊට පස්සේ හිතනවා දැන් මං ආවලංගු කාසියක් දැන් ඉතින් මම මලක් කමන්නේ. ඒව ගොඩාක් මේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා සතුටක් ඇති වෙලා ඇති වෙන තත්ත්වයක් නෙමෙයි ඒක. කලකිරීමක් සංවේගයක් එක්ක ඇති වෙන තත්ත්වයක්. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් සමහර අය හිතන මේ රියල් බුද්දිස්ට් කියන්නේ හැම දෙයක් කෙරෙහිම නිකන් අප්‍රිය වෙලා ඉන්න එක තමයි. අන්න බුද්දිස්ට් නියම ෆැෂන්
එකේ.
ඔව් එතෙන් තල්ලුවේ. ඒක නිසා ඒකෙන් පරිස්සම් වෙන්න ඕන. ඒ වෙන්න බෑ. එමුණුත් අපි අන්තයකට ගියා වෙනවා. ඈ එනිසා එහෙම අන්තයකට යන්න එපා. අපේ මෑණන් වහන්සේ කොහොමද මනස ගැන හොයා යනවද? පටලවිලි තියෙනවා.
පැතිලි තියෙනවා. ඒකයි.
ඕ ඉතින් ලියා ගන්න නේද මේ ආත්මේ?
ලියා ගන්න තමයි බලන්නේ දැන් පොඩ දුවලා මේ අන්තිම කාලේ තමයි.
ඔව්.
දැස්සේ.
ඔව්.
දැන් අවුරුදු 2-3ක් විතර. ඒ අතරේ මේ ආව ගැටලු
ගැටලු ඉවර වෙනකන් ධර්මය අහන්න ඉන්න කට්ටිය හරියට අර මෝදේ රැලි ඉවර වෙනකන් නාන්න බලන් ඉන්නවා වගේ වැඩ.
හිතුවේ නෑ ගොඩක් දුරට හම්බෙන්නේ ධර්මය ගැන මුලදී ඇත්තටම කියනවා.
ඔව්.
අවසානයේ තව අහන්න මේක ගැන ලොකු සැලසීමක් ලැබුණේ.
ඒ තාමත් දාලා තියෙන ධර්මය වෙනුවෙන් 100ට කීයද ප්‍රතිශතය? ඔව් පරිම 125 30ක් ඔන්න වගේ සීමාවක් තියෙන අඩුම තරම 50 පන්නලා නැහැ නේ.
නෑ ඇත්තටම කියනවා ඒක කියන්න උනුවක්
ඕ ඉතින් ඒක මදිනේ ඉතින් ඒ නිසා 100ට 55ක් 60ක් 75ක් දාගන්න ඕන ධර්ම මාර්ගයට 100ට 75ක් ධර්ම මාර්ගයට දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් ධර්මයේ දකින්න පුළුවන් මෑණියනි ඇයි අනිත් දේවල් ටික ඔළුවෙන් අයින් කරන්න බැරි මෑණියෝ හිතනවාද ඔය මෑණියෝ නැතුව අනිත් කිසි දෙයක් කරගන්න බෑ කියලා කට්ටියද මෑණියෝ නම් ඒක අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් හෙට වැරෙන්න ටක් ගාලිය අනිත් දේවල් ටික කරගෙන යනවා දැන් අපේ අම්ම සමහර හැමෝම හිතන්නේ කොහමද මන් නැත්තම් මේව එකක්වත් කියෙන්නේ
නැහැ
තාම හිතනවා එහෙම මොන ඉති බාලෝ විහඤ්ඤති මට දරුවෝ ඉන්නවා අරවා මේව තියනවා තියනවා කියලා හිතනවලු පොඩි ඥානය කුඩා ඥානය අත්තාහි අත්තනෝ නැති මර මේ මේ තමන්ට තමාවත් නැතේ නැති වෙනවා ඒ නිසා මෑණන් වහන්සේට දැන් වීසා කැන්සල් වෙන්න වැඩි කාලයක්
නැහැ එතර කාලයක් නැහැ පොඩි
වීසා කැන්සල් වෙන්නේ ඒක කැන්සල් වෙන ලොකු කාලයක් නෑ. ඒ නිසා දැන් මෑණන් වහන්සේ වීරිය උපදවන්න ඕන ධර්මය කෙරෙහි. මොකද අනිත් අයත් එක්ක යන්න බෑනේ. අනිත් අය එන්නේ මේ අර උදුන ළඟට විතරයි. තනියෙන් යන්න වෙන්නේ සංසාරේ. පාළුවෙන් තනියෙන් යන වෙන ඔය කිසි කෙනෙක් ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හරි තමන්ගේ පිහිට තමන්ගේ පිළිසරණ තියා ගන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් දෙයක් අපිට ලබා ගන්න බෑ. බුදුහාමුදුරු දුන්නු දේ දායාදේ මම ඉක්මනින් අරගෙන මට මාව ආලෝකයක් වෙලා ඒගොල්ලන්ගෙන් කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ මම ශාන් ශක්තියෙන් සම්මුති ලෝකේ බැරි වුණත් ආධ්‍යාත්මික ලෝකයේ තුල නැගිටින්න ඕනේ කියලා ඉන්න මේ කාගෙන්වත් ප්‍රශංසාවෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ අපිට. ආගම සැලකිල්ලෙන් ජීවත් වෙන්න ඕනේ. දැන් මම සතුටු වෙන්නේ අනිත් අයගේ ප්‍රශංසාවලින් නෙමෙයි. මම මාතුලින් සතුටු වෙන්නේ. ඒ නිසා මට හැමදාම සතුටු වෙන්න පුළුවන්. අපි අනිත් අයගේ ප්‍රශංසාවන් වලින් සතුටු වෙන්න හැදුවොත් මොකද වෙන්නේ? හැමදාම දුකෙන් ඉන්නේ. මොකද හේතුව? කවුරුත් බලාගෙන නැහැ අපිව ප්‍රශංසා කරන්න. කවුරුත් බලන් ඉන්නේ ඒ ඇත්ත කවුරු හරි ප්‍රශංසා කරයි කියලා. මොකද මම වගේමනේ අනිත් අයත් කියලා කල්පනා කරන්න ඕනේ. කවුරුත් අපිට ලාභයක් දෙන්න හිතන්නේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ට ලාභයක්. මම වගේමනේ අනිත් අය කියලා කල්පනා කරන්න ඕනේ. නේද? එයිස අනිත් දරුවන්ගේවත් තාගේවත් ප්‍රශංසා සැලකිලි ගෞරව කරුණාව බලාපොරොත්තු වෙන්න එපා. කාගේවත් කරුණාව බලාපොරොත්තු වෙන්න එපා. මලාට පස්සේ පින් අනුමෝදන් කරාවේ හත් දවසේ දාන දෙවි බලාපොරොත්තු වෙන්නවා.
අපි එහෙම කරා කියලා තේරුම් ලැබෙන්නේ නැහැ නේද? පින් අනුමෝදන් කරා
කියලා. හිටියොත් හිටියොත් හම්බ වෙනවා.
ඒ කියන්නේ දැන් අපි පින් අනුමෝදන් කරනවා නම් නාමයක් හිතෙන්නේ නැහැ. එතකොට ඒකේ
නෑ පරදත් රූප ජීවී වෙලා හිටියොත් එනවනේ. එයා බලන් ඉන්න බලන් ඉඳලා එයා සතුට වෙනවා.
දැන් අපේ අම්මල ඔය අම්මල ලංකාවේදී ළමයි උපන්දින වලට එම බෝධි පූජා එම
තියෙනවනේ.
ඔව්. එතකොට ඒ අර මෙයා වෙනුවෙන් මේ බෝධි පූජාව කරන්න කියලා කිව්වට ඒක ඒ පුද්ගලයාට ලැබෙනවද?
හරි නේද?
ඒ කියන්නේ ඒ ස්ථානේ නැතුණා.
එයාට මෙහෙ මේ මෙහෙ කියන කොල්ලයක් දාලා හරි දීලා දෙන්නාම සංඥාවක් වැඩ කරනවනේ.
ඒකද අවබෝධ
ඒක කියන්නේ නැතුව කරනකොට ඒ වෙන යම් නමුත් අපි චිත්ත තරංගයක් වැඩක යන මේක ටෙලිෆෝන් ටෙලිපති යන පොඩි මෙයක් අක්තිය
හිතට
දැන් ඕන තරම් තියෙන අනිත් අයට මේ මෙත් වැඩුවාම එයා එනවා අපිව බලන්න අර සංඥාවක් යවුවහම එයා ඒදී තරගෙන එනවා එයා හැමදෙරන් වහන්සේලාට එහෙම උමනා වුණාම උන්වහන්සේලා තමගේ ප්‍රධාන දායක මහත්තයට සංඥාවක් ලැබුණ බව යවනවා. ඇව්වාම එනවා. හාමුදුරන්ට ඌමනා වෙලා මේ අර මේ ලාම්පු තෙල් පාදාලා පාවිච්චි කරන මොනවද ලාම්පුව ආරන්නේ ඉඳගෙන ඉතින් උන්වහන්සේ කල්පනා කරලා ලාම්පුව බිම වැටිලා කැඩුනා. දැන් ප්‍රධාන දායක මහත්තයා මතක් කරේ මට මේ ලාම්පුවක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඉතින් සංඥාවක් දාලා බැලුවලු මෙන්න අවත එනවා ලාම්පුවක් උතරක් මොකද කියලා ඇහුවාම දැන් මට හිතුණා ඔබ වහන්සේට ලාම්පුවක් කොර කියලා. ඉතින් ඒ වගේ කියනවා. ඒවා ඒ සත්‍යයක් තියෙනවා. ඒ වගේම මේ විද්‍යානුකූල බවකුත් තියෙනවා. කෙරෙන්න ඕන දේවල් ඒවා. ඒක ඒ අයට නොලැබුණත් අපේ හිතට සහනයක් ලැබෙනවා. අපේ සහනයක් ලැබෙනවා. අනුමෝදන් වෙන බැරි අවස්ථාවක සිටියොත් එහෙම වෙන කෙනෙක් අනුමෝදන් වෙනවා. වෙන කෙනෙකුත් අනුමෝදන් වෙන්නේ නැත්තම් තමන්ට යහපත පිණිස ඒක පවතිනවා. ඒ නිසා ඒ පින්දහම් කරන එක වටිනවා. ඉතින් මහත්ඵල මහානිසංස වෙන ඒ ඔක්කොටම වඩා මේ මේ දේශනාව මේක දේශනාවක් පින්නතර කටු පිංකම් 100ක් කළාට වඩා නිර්වාණ ධර්මයට උපකාරක වෙන කුසල රැස් වෙනවා දේශනාව. ලෝභ දේශ මොහ දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. අඳුරෙන් ආලෝකමත් වෙලා හිත බබලෙනවා. ඒ නිසා මේ පරමාර්ථ ධර්මයක් ශ්‍රවණය කරනවා කියන්නේ ධර්ම සාකච්ඡාවක් කරනවා කියන්නේ මහා බුද්ධ උපස්ථානයක්. මහත්ඵල මහානිසංස පිණ
ඒකට
ඇලුකම් දෙන්න බැරි වෙන සෙනා. කූපිනක් වෙන්නවා. සද්ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා අති දුර්ලභයි. මේ ලෝකේ අවුරුදු මිලියන ගාණක් වෙනවා. බුදු කෙනෙක් නැහැ. 2600. ඒ බුදු කෙනෙක් හිටියත් ධර්මයේ අතුරුදහන් වෙලා තිබ්බේ. දැන් තමයි ඔය මේ පොඩ්ඩක් මතු කරගෙන මේ ඉන්නේ. අපි හිතන මේක හරියනේ සරලව තියෙනවා හැම කල්ලිම හැම කාලෙම ඇති කියලා නෑ. බුත් හැම කාලෙම නෑ. තා බොහොම අවුරුදු 100 ගානක් තියේවි. ආයිවර මේක. ළොයේ ඊට පස්සේ වැද්දෝ වගේ කාකුටාගෙන කාලබීල තරඟකාරී කියන සත්තු වගේ ජීවත් වෙනවා. මේ ඥානෙ වර්ධනය කිරීම කියන එක තියෙන මේ සද්ධර්ම ශ්‍රවණය බුද්ධෝත්පාද කාලයයි. කල්යාණ මිත්‍රත්වයයි එක විතරයි. දැන් මෙතෙන්ට මනස දියුණු කරගත්තේ නැති කෙනෙක් මෙතන වාඩි කරගත්තා නම් මේ ටික අහන්න බෑනේ. එතෙන්ට ඒක දියුණු කරගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න ඕන. සද්ධර්මයේ තියෙන වටිනාකමයි දුර්ලභ බවයි දන්නවනම් තව ඉස්සරහට යන්න ඕනේ. කුඩා කුඩා දේවල් පවා නොවනින් මනසින් නිරෝල් කරගෙන නිරෝල් කරගෙන නිදහස් කරගෙන නිදහස් කරගෙන යන කිසිවක්ම නොදැනෙන මට්ටමට කිසිවකකටම නොරදෙන මට්ටමට යන කිසිම සංඥාවක් ගන්න නැති මට්ටමට මෙයා. ඉන්ද්‍රයන් පහෙන් තොරව බලන දර්ශනයටම බලන එතකොට කියනවා ඥානීය විමුක්තයි. කියන්නේ ඥානීය යා මොන මුකුත් කාලය තුල පටලවාගෙන නැහැ. ඥාන විමුක්ත. එතකොට චේතෝ විමුක්තයි. චේතනාවත් තුල ඉන්නව නෙමෙයි. බලාපොරොත්තුවක් ඇති කරගත්ත දෙයක් තුල ඉන්නවත් බලාපොරොත්තුවකින් යුක්තව ඉන්නවත් නෙමෙයි. චේතෝ විමුක්තයි. කිසිම අදහසකින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවත් මේ යේ හිත ගැඹුරු සිත මුරු ඥානයේ ගුණය වටිනා කියන අවබෝධයක් ඥානයක් දර්ශනයක් ඒ ගුණය හරියට පිළිටවා ගන්න නිරන්තරයෙන්ම ඒ ගුණය තුළ ඉන්න හැමින් වැඩෙන්න පාරට තමයි දැන් ධර්මයේ තියෙන උනන්දුව ඩිංග ඩිංග වැඩි වෙනවානේ. හ්ම්. බොහොම හොඳයි. 100ට 30 150ක් විතර ඇවිල්ලා තියෙනවා. අනුසාසනය නිසා වීර්යය ඇති වෙනවා. බොහොම හොඳයි. ඉතින් මාතෙන් මොනවද?
තේරෙන දේශනා සායනාත ප්‍රදේශනාවෙන් අපි සංකල්ප වලින් තොරව යමක් බලන්න දෙකිනු. මේ සංකල්ප වලින් තොරව මේ ධර්මයේ ක්‍රීඩා මේ ටීවී එක දිහා බලනකොට කලින් මේක ටීවී එකක් කියන අදහස තිබුණා නේද? දැන් මේක දිහා මට බලන් ඉන්නවා එකක් නිකන් හැඩයක් විතරයි කියන එක. දැන් නැහැ. ඒක කිසිම ඉන්නහර දෙයක් කියන්නේ නැහැ. එහෙමත් තමයි තේරෙන්නේ. ඒක සාමාන්‍ය ජීවිතේ ගොඩක් මට සවෙන්දා දිහා බලන් ඉන්න මට සාමෙන් වහන්සේ කෙනෙක් කියන රූපයේ වෙනදා ඉස්සෙල්ලා මම ફોકસ කරලා සාමෙන් වහන්සේ කියන්නේ කියලා මේකයි කියලා බලනවා මට එහෙම දෙයක් නැහැ. නිකන් සාමෙන් වහන්සේ දේශනාව ඇහෙනවා. ඒක අහනවා නෙවෙයි ඇහෙනවා සාමෙන් වහන්සේ. ඒකත් එක්ක නිකන් ඒකත් එක්ක අනුගත කරනවා.
සාමෙන් වහන්සේ කෙනෙක් නැහැ කියලා හිතන්න එපා. යා ටිකට් එක අරන් තියන්නේ. අද ජී සයින්ස් එක කරන්න දෙයක් නැහැ. මම සයින්ස් එක කියන්නේ. පොඩි එකක්
කරලා.
හරි වැඩක් නේ. කියලා කරලා. අර හැම දෙයක් කෙරෙහිම එයාට අර රූප මෙහෙම ගැටුණට අර මහත්යකින් අදහස් කරන්නේ ඒවා නිකන් අපි අර ඇමිනෙන් නැති ගතිය. අන්නහරි ඒ වගේ තියෙන අර රිලැක්ස්ව ගන්න පුළුවන් නිදහස්ව ගන්න පුළුවන් කියන එක. එතකොට ඒක හරි වැදගත් ඒක. ඒ කියන්නේ ආ තුල යම් දෙයකට තියෙන ඇලීමේ ප්‍රමාණය අඩුයි කියන්නේ ඒක තුල තියෙන ගැටීමේ ප්‍රමාණයත් ඒ ප්‍රමාණයටම අඩු කර ගන්නවා. ඇලීමේ ප්‍රමාණය වැඩි නම් ඒ තරමටම ඒකත් එක්ක ගැටෙන ප්‍රමාණය වැඩි. ඒකයි ස්වභාවය. ඔබ යම් දෙයක් කරේ යම් තාක් දුරකට ඇලෙනවද ඒ තාක් දුරටම ගැටෙනවා. දැන් අපේ සමහර අම්මලා හිතනවා ඒගොල්ලන්ට තියෙන කරන්න පුළුවන් ලොකුම දේ කියලා එයාත් හිතන්නේ පුළුවන් තරම් දරුවන්ටයි ගෙදරටයි තියෙන දේවල් වලට ඇලෙන එක. ඇලිලා මැරෙනවා. මැරුණ පස්සේ ඇලිලා හිටියේ ගෙදරටනේ දරුවන්ටනේ. ගෙදර දාලා යන්නේ නැහැ. ගෙදරට එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එකෝ යාමට ඒ ගෙදරම ඉන්න කියලා ඒ ගෙදර විපුල්ල වෙනේ කොහට හරි යනවා. ලංකාවේ නම් කරන්නේ ඕ කට්ටඩියෙන් ගනනලා මාමයි කුප්පි එක දාලා ගිහලා වෙලක පාගලා එනවා එන්න. මෛත්‍රී බුදුහාඳුරගේ කාලේ හරි ගොඩට එන්න කියලා. ඉතින් මම අහුව කාව කපුවගෙන් ඇයි මේ මාමයි කුප්පි දාලා මේව කරන්නේ? කිව්වා ඒ මාමයි කුප්පියේ පියන දිරනවා ඒ වගේ කැඩෙනවා. ඉතින් ඒක නිසා ඒක අර මෛත්‍රී බුදුහාමරන් කාල වෙනකම්ම පැරණි වෙනකන් ඉන්නේ නැතුව මේ මුඩිය දිරලා මේ වෙච්ච ගමම මෙයාට දෙන්නේ එළියට එන්න පුළුවන් කියලා සංකල්පලු තියෙන්නේ. ඉතින් ආසනන් ඉතින් එහෙම කුප්පික පොරොප්පයක් ගහලා විසිකරනකන් ගෙදරට ඇවිල්ලා ඉන්නේ නැති. ඊට පස්සේ ඒ බෝතලයක දාලා ඉරපොපු දවසට තමයි දේරෙන්නේ අප රාදි මේ යක්කුන්ට මං හැරිවෙයිදී කියලා. ඒක මතක තියාගන්න. මේ මලාට පස්සේ ස්වාමියටවත් ගෙදරට එන්න දෙන්නේ නෑ. බිරිඳටවත් එන්න දෙන්නේ නෑ. ආවයි කියලා ආරංචියක් ලැබුණොත් කට්ටටිගෙන ඌටි එක දැම්. ඉන්නේ නෑ මම. ඒක සජීවීව තියෙනකම් විතර තියෙන්නේ. මට මේ හම්බ කරලා දෙන්න බැරි මහත්තය මොකටද කියලා ඌටි එක ගහලා ගින්දා. මිනිස්සුන්ගේ ආදරේ වැඩිම වල තියෙන යථාර්ථය හොයාගන්න බලුවන්. මේක මොකවත් කියන්නේ අපි මේ තරහා වෙන්න මේක නෙමෙයි අපි කාගෙත් හැටි. තේරෙනානේ? කාගෙත් හැටි. මේක මහත්මයෙක් ඇවිල්ලා කිව්වා හඳුරන්නේ දැන් අපේ මේ නෝනගේ තාත්තා මාමා අපේ නෝනට වැහෙනෝ එක එක පින්කම් කරන්න කියනවා. දැන් හඳුරන්නේ වඳුරු 100ක් නමකට පින්කමක් කරන්න කියලා තියෙනවා. දැන් මම ඒකත් කරනවා කිව්වා. මයක් වෙලා හැරෙයි. මම ගාව මහත්තයා දැන් ඉතින් ඒකත් කළා මාම නොගියොත් මොකද කරන්නේ? අනේ ආන්දරේ මාම කියලා බලන්නේ නැහැ කිව්වා. අනිවාර්යෙන් මාතරෙන් ගැට දිය කියලා. අර කුප්පියක දාලා ගින්දර ගෝ මොදේ. මාම කිව්වා හැබැයි මට මේ දුවවත් කතා කරලා ඔක්කොම කරලා සෙට් කරලා දුන්නේ කොල්ල දෙන්නේ කිව්වා. හොඳ මාමට වෙන හොඳ මේ දේවල් නේද? ඒ වගේ ඒ නිසා අනවශ්‍ය විදියට ඇලෙන්න එපා. දරුවන්ට තියෙන හොඳම දේ තමයි ඒගොල්ලෝන් කෙරෙහි තියෙන බැඳීම. අත්හර දාලා තමන්ම තමන්ගේ හිත තේරුම් අරගෙන මේ කටයුතු කරන එක නැත්තම් ඉතින් දෙන්න තමයි යන්න සිද්ධ වෙන්නේ.
ස්වාමීන්
වහන්සේ ඒක අත්හැරුව අත්හැරීමක්වත් නෙමෙයි නේද? නෑ මානසිකව අවිද්‍යාත්මක වේදනාත්මකව තණ්හාවෙන් අල්ලගන්න ස්වභාවය අපි අත්හැරලා දානවා. යම්කිසි ප්‍රමාණයක් ඕනම දෙයක යම්කිසි ප්‍රමාණයකට අල්ලා ගැනීම පහසුවක්. දැන් වාහනේ ඩ්‍රයිවිං කරනවාදී මේ වීල් එක තදින් අල්ලා ගැනීම වාහනේ ඩ්‍රයිව් කරන්න අමාරුයි. තේරෙන්නේ නැද? ගෙදර දරුවා වුණත් තදින් අල්ලා ගන්න ගියාම ඒක දරුවන්ට කරදරයි. මොකද්ද අම්මා? අම්මා තිස්සේම එළියට ගියාම කරදරයි. කෝල් කරනවා දැන් ඒක දරුවෙක් කියනවා අම්මා ඒ ළමයා කියනවා අනේ සාදු අපේ අම්මගෙන් පුදුම කරදරයක් තියෙන මං ටොයිලට් එක ළඟට ගියාම එළියට එනකන් දොර ළඟ ඉන්නවා කියනවා. ඒ දරුවට එච්ච කරදරේ. ඒ මිනිස්සු කියනවා හරිසියෙන් වාතයක් අපිට කරගන්න කියන්නේ අම්ම දොර ළඟ. ඉතින් හරි කරදරේ. අම්මා මෑ කර කඩන්නත් ඇවිල්ලා මම පාඩම් කරන මේසෙට ඇවිල්ලා. වැදියේ නේ ළමයට කරදරයක් නේද? මේක හරි ප්‍රශ්නයක් කියලා. ඒ මොකද එයාට නිින්ද යනවද? එයා පාඩම් කරනවද කියලා බල බල අම්මා මෑ කර කඩ පාඩම් කරනවා. ඉතින් ඒකයි. ඒ නිසා අපි මේ යම් ප්‍රමාණයකට ඒක තිබුණට කමන්නේ අවශ්‍ය ප්‍රමාණයට. අවශ්‍ය ප්‍රමාණයට සීමාවට. අතහැරලම දාන්න කියනවත් නෙමෙයි අල්ලගන්න දැන් අර හරකේ බැඳලා ටිකක් ලනුව තියලා ඉතින් බැඳින්න උට තනකුණ පාන. ඒ වගේ නේ. ඒක සම්පූර්ණ නිදහස දෙනවා නම් බොහොම හොඳයි නේ. ඒක නිදහස දීලා ආරක්ෂාවක් කරනවා. එනිසා සත්තු කූඩුවේ දාගෙන මේ හිර කරගෙන කන්න දෙන ස්වභාවයකුත් තියෙනවා. සමහර අය සත්තු එළියේ ඉදී විවේකී විදහාසේ ඉන්න සත්තුන්ට එන කැම කාලා යන අවස්ථාවකුත් දෙන කට්ටිය තියෙනවා. අනේක වැඩ. එහෙස තමනු නිදහසේ ඉන්න ඕන අනිත් අයට ඒ නිදහස දෙන්න. දැන් මම යටපත් වුණාට මේ ධර්මය තුල සම්පූර්ණ ඉවත් කරගත්තේ නැති වුණොත් අර ආපහු යට ඉන්න මමත් මේ වගා වෙනව ධර්මයෙන් තොර වෙච්ච ගමන්. ඒ නිසා හොඳම දේ තමයි සම්පූර්ණයෙන්ම මමත් ඉවත් කරන තෙක්ම මේ ධර්මයේ සටන, ධර්මයේ පරිශ්‍රණය, මමත්වයට එරෙහි යන සංග්‍රාමය දිගටම ගෙනෙල්ලා ඉතිරි නැතුව ප්‍රහාණය වෙනතුරු පහර දෙන්න ඕන. අර යුද්ධයක් අවසන් කරේ ඒකනේ. ඒකේ ප්‍රධාන නායකත්වය විනාශ වෙන තුරුම යුද්ධය කළා ඒ නායකත්වය අවසන් කළාට පස්සේ යුද්ධ නෙමෙයි. ඒ නායකත්වයේ එක්කෙනා හරි හිටියනම් ආයි බලන්න ඕනම තැනක එහෙම දැන් රටේ අපේ දෙන්නේ හිටියා දකුණේ සහ උතුරේ හදාගත්තේ දෙන්නගෙම මේ නායකත්වයේ තියෙනකන් ප්‍රශ්න. නායකත්වය නැති වෙච්ච ගමන් නැති වෙනවා. අටවල වුණත් එහෙමයි. පුදුම වැඩක් තියෙන මේ නායකත්වයේ තියෙන මේ පවර් එක එයාට පුළුවන් පුදුම දෙයක් කරන්න. ඒ වගේ තමයි මමත්වයේ කියන එක තියෙනවා නම් මෙතනින් එතනින් දෙන නිවුස් එක නිසා මේ ඕන තරක් අවුල් කරනවා. රටේ බොම්බ පුපුරනවා වගේ අපේ ආධ්‍යාත්මය තුළ බොම්බ පුපුරන්න පටන් ගන්නවා මමත්වයේ නිසා. එනිසා නායකත්වයට අවසන් වෙන තුරුම සටන කරන්න ඕන. පාර දෙන්න ඕන. හරියටම මමත්වයේ ඉලක්කගත කරලා බලන්න ඕන. මමත්වයේ අල්ලගෙන ඉන්නේ මොනවද? අතහරින්නම බැරි කරුණු 10ක් ලියන්න කිව්වොත් මොනවද ලියන්නේ? ගැඹුරු මනස, බාහිර බුද්ධි ඥානය නෙමෙයි ගැඹුරු මනස අල්ලගෙන ඉන්න දේවල් ටිකක් බලන්න මොනවද කියන්නේ? හොඳට තේරෙනවා මනස පිච්චෙමින් ගැඹුරු මනසේ යම් කිසි දෙයක් අල්ලගත්ත වටපිටාවක් තියෙනවා ඒක ඇතුලේ ඒ පිච්චෙන දේවල් මොනවද කියලා තමන්ට තේරෙන්නේ ඊටත් වඩා ටිකක් ගැඹුරින් බලන්න. ඒක මතු පිටින් తాවකාලිකව හේතුන් නිසා වෙන්න පුළුවන්. අපි අත්හරිනවා කියලා චේතනාවකට එන්න ඕනේ නැහැ. අපි ගැන අවධානය යොමු කරන්නෙම නැහැ කියලා එහෙකට යන්න ඕනේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට තිබුණාම ඇති අවිද්‍යාවෙන් ඒක අල්ල ගන්න ඕනේ. අවසාන හරියට යනකොට ටිකක් කම්මැලි වෙනවා. මොකද හේතුව මමත් ඒ ලොකුවට පීඩා දෙන්නේනේ. එයා නිසා එයා කූල් ඩවුන් එකේ ඉන්නවා. හැබැයි එයා මහා බරපතලයි. ඉතින් එයා සම්පූර්ණයෙන් අයින් කරගන්න නැතුව නැති වෙනකම්ම එයාට අර සතර අපා බිය නැති වෙන්නේ. යටින් තේරෙනවා මෙයා වර්ධනය වුණොත් දැන් කියන්නේ මේ ආත්මෙන් දිව්‍ය ලෝකෙට ගියත් ආයෙ ඇවිල්ලා රවුමක් දාලා මේක පෝෂණය වුණොත් පව සිද්ධ වුණොත් අපා යන්න පුළුවන් කියන හැටි. නිසා මේ ධර්මය අවබෝධ කොට අවසන්ම කරන්න ඕන කියන වීරියට මනස ගන්නම ඕන. කල්යල් තියන්න බෑනේ. නමුත් අපිට මනස කියනවා අයියෝ එයාට තව ගොඩක් කල් තියෙනවා නේ කියලා. එතකොට එයාට එයාගෙන් අහන්න ඕන මැරෙන දවස කියන්නේ. මනස කියයි ඔහා තාම තරුණයි තාම 40යි 80ක් යන තාම 50 තියෙනවා. ඈ එච්චි තියෙන ඇතකට කියන මැරෙන දවස කියන අන්න එතකොට මාරය නිහඬ වෙන්නේ. එයාට වැඩේ කරන්න බෑ කියන්න බෑ. ඔය ඩෙන්ගු හරි මොකක් හරි වුණත් වෛරස් එකක් කරන දවස් දෙකයි තුනයි. ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒවලම කියන්න බෑ. එහෙනම් මේ මොහොතේ මේ දැන් මේ අද අද වහ වහම මම මේක දකින්න ඕන. කල්ලාල් දෙන්න බෑ කියන දන්න මනස දිරිමත් කරන්න ඕන. ශක්තිමත් කරගන්න ඕන. නැත්තම් එයා හරි එයා අවිද්‍යාත්මක අදහස් දෙනවා. අපි ඒක ප්‍රඥාව විසඳුවේ නැත්තොත් ඉතින් එයා එතෙන්ට ඇවිල්ලා ඒක පළපදියම් වෙලා ඉන්නවා. විවිධ චිත්ත ආස්වාදයන් කෙරෙහි ඇලී ඉන්නෝ ඒ ආස්වාදයන් තමන්ට විශාල දුකක් නොදෙන තාක්කල්. විශාල දුකක් දුන්නට පස්සේ තමයි එපා වෙන්නේ ආයෙ නම් ඕනේ නැහැ කියලා. අය ස්වාමියාට බැඳිච්ච බැඳීම උකොඩද විච්ච බැඳීම ස්වාමියා නැතිවීම හරි නිසා හරි අර ආයෑම නිසා හරි විශාල පීඩාවක් විඳොත් එහෙම ආයෙ ඉදන සංසාරේවත් එහෙම බැඳීමක් එපයි කියලා හිතන. ඈ බිරිඳ කෙරෙහිත් එහෙමයි, දරුවෝ කෙරෙහි වුණත් එහෙමයි, සමහර කෙරෙහි මේ බල්ලෝ කෙරෙහිත් එහෙමයි සමහර අයට. බල්ලට ගොඩාක් බැඳීමෙන් ඉඳන ඉඳ බල්ල මරනෝනේ. ආ ජීවිතේට බල්ලෝ හදන්නේ නැහැ කියන තත්ත්වයට එනවා. ඇයි හේතුව ඒක ඒ පීඩාව හරි ප්‍රබලයි. ආයි මට දුක් විඳින්නේ බල්ලෙක් ඇදුවොත් කියලා බල්ලෝ හදන්නේ. ඉතින් අර ඕනම දෙයකින් ඒකයි නේද? අපි සැපයි කියලා හිතන දේවල් වල ඒව සැප වෙනගෙන වෙනගෙන ගිහිල්ලා ඒකකින් විඳපු ආදීනවත් එක්ක ගලපල බලනකොට යන්නේ ඒකයි. මේ ලෝකේ සංකල්පනේ සංකල්ප ලෝකේ සංකල්පයකට ඇලෙන්නේ. නෑ අය ඇලෙන විදිහ තියෙනවනේ. දෙපා නැති මිනිස්සෙක් ඇවිදගෙන යන කෙනා දිහා බලලා මේ වගේ ඇවිදගෙන යන්න තිබ්බනම් මට කියලා හිතනවලු. ඇවිදගෙන යන මිනිස්සෙ බයිසිකලයක් දිහා බලලා හිතනවලු, ශාලාසන බයිසිකලෙ මේක තිබ්බනම් මට ෂෝක් කියලා. බයිසිකල යන ගම ලස්සන කාර් එකක් ගියා, මේ කාර් එක තිබ්බනම් හරි ෂෝක් කියලා හිතනවලු. හොඳ කාර් එකක් යනකොට සුපිරි වාහනයක් අම්බේනවල විවාහයේදී මේ වගේ වාහනයක් ජිප් එකක් තිබ්බනම් ෂෝක් කියලා හිතනවා. ඒ ජිප් එකක් මරි තව පොඩ්ඩක් තිබ්බනම් ලැම්බෝගිනියක් කියලා හිතනවා. ඒවත් හිතලා ටික වෙලාවක් කියනකොට උඩින් ෆ්ලයිට් එකක් යනකොට ප්‍රයිවට් එකක් විතර මටත් අර වගේ ප්‍රයිවට් ෆ්ලයිට් එකක් තිබ්බනම් ෂෝක් කියලා හිතනවා. ඕම ගිහින් ඉතින් යාට මොනවද හිතෙන්නේ නැත්තේ නේ? නමුත් එක තැනකවත් සැනසීම නෑ. දැන් මම කියන්නේ ඒවට යන්න එපා හෝ යන්න කියන එක නෙමෙයි. තිබුණා නැතා ඒක ප්‍රශ්නයක් නෑ. ලැබෙන විදියට, තියෙන විදියට, රටේ විදියට, පලාදේ විදියට, ශක්තියේ හැටියට, වාසනාවේ හැටියට, රුචිගත්තේට, චොයිස් එකට, ලයික් එකට ඒක කරන්න එක කල එක මේවා යමති වාහන නෝ ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ට දාඩිය දාන්න නැති ඇඳුමක් නම් ප්‍රශ්නයක් නෑ නේ? තමන්ගේ ගේ, තමන්ගේ වාහනේ, තමන්ගේ රැස්සාව, තමන්ගේ වියදම තමන්ට දාඩිය දාන්න නැති වෙන්න කරගන්න තමන් නෑ. එතකොට මේ තණ්හාව දුරු කරන්න කියලා කියන්නේ දියුණු වෙන්න තියෙන හොඳම මාර්ගයේ තණ්හාව දුරු කිරීම. තණ්හාව වැඩි වුණොත් දියුණු වෙන්න බෑ. අවුල් වෙන ජීවිතේ ප්‍රශ්න ඇති. අතහරින්න කියලා කියන්නේ සමදතා පවත්ව ගන්න තියෙන හොඳම ක්‍රමය. තේරුණානේ? දැන් ඒක මාත්මිය දවසක් මතක් කරා. සයින්හස මම අර බඳින්නේ හිටපු කෙනා බඳින්නේ නැහැ කොහොමද ඇයි කියලා. සයින්හස එයා දැනටම මට හරියට පුෂ් කරන්නේ මේ ප්‍රෙෂර් කරන වැඩි. මෙහෙම ඉන්නදී මම යන්න කොයිද ඉන්නේ කොයිද මොකට කරන්නේ 18 හරි කතා කරලා දේව ඔක්කොම ප්‍රෙෂර් කරනවා. මේ මිනිහ බැඳගත්තු මීට වඩා මට වෙයි. අන්න බලන්න අතහැරීම නැති නිසා වේලාසරින් මේ මනුස්සයට එයා අයින් වෙලා නැරඹලා ගිහලා තියෙනවා. එහෙමනම් ජීවිතේ ධර්මයෙන් ලස්සන කරන අපි දැනට නතර වෙමු ඈ. සම්මා සම්බුදු සරණයි. අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වුණු හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි ආයි කීයටද සම්බන්ධ වෙන්නේ?